ಮಧ್ಯಮ ಪಾಠಿಪದ ಧರ್ಮದೇಶನ ಅಭಿಧರ್ಮದೇಶನ ನಿವನಟಮ ಅಂಕ ಹತ್ತ ರೂಪಕಾಂಡಯ ಪೂಜ್ಯ ಬಂಬರಗಲ ಅಭಯವಂಶ ಸ್ವಾಮೀನ್ ವಹನ್ಸೆ ವಿಸಿನ್ ಸಿದುಕರಣಲಾದ ಧರ್ಮದೇಶನಾವಕಿ
ಅಪಿ ಧಮ್ಮ ಸಂಗಣಿ ಪ್ರಕರಣ ಅಣು ಕುಸಲ ಧಮ್ಮ ಅಕುಸಲ ಧಮ್ಮ ಅವ್ಯಾಕೃತ ಧಮ್ಮ ಕೇಳ ಕುಟಸ್ತುನಗಟ ಬೆದಲ ಲೋಕೆತಿಯನ ಸಿಯಲ್ಲಮ ಸಹ ಲೋಕೋತ್ತರ ඒ තියෙන භූමි හතරෙම කියන්නේ කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය සහ අපරියාපන්න භූමියේ තියෙන ස්කන්ධ ධාතු ආයතන විස්තර කරගෙන යන්නේ. අපි ඉස්සෙල්ල කුසල ධම්මා අකුසල ධම්මා කියලා කුසල අකුසල් සහ ඒ වගේම අව්‍යාකෘත ක්‍රියා සහ විපාක ඔය ටික විස්තර කරා. ඊළඟට ඉතුරු වෙලා තියෙන අව්‍යාකෘත රූපය සහ නිවන. එතකොට ඔන්න ඔය තැනදී අපිට ඒක දැක්මක් එනවා. යන රූප කියන ඒවා. රූප කියන්නේ සියලුම රූප කියලා කියන්නේ සතර මහා භූතයි. ඒ කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝයි. ඒවැයි උපාදාය රූපයි. මේ සියලු රූප වලට කියන රූප කියලා. එහෙනම් මේ රූපය කියන්නේ කුසල දහම් වෙන්නෙත් නැහැ. අකුසලයක් වෙන්නෙත් නැහැ. එතකට කර්ම විපාකයක් වෙන්නෙත් නැහැ. ක්‍රියාවක් වෙන්නෙත් නැහැ. ඒ කිසිම කොටකට රූප අයිති නැහැ කියලා. ඒ වගේම නිමන නැත්තං අසංකත ධාතුවටත් ඒ රූප නැහැ. ඒතර රූප තියෙන්නේ කොතනද? අව්‍යාකෘත කියන කුසල ධම්මල නෙමෙයි, අකුසල ධර්මනේ අව්‍යාකෘත කියන කොටසේ රූප කියලා වෙනම කොටසක්. ඒකේ විපාක වලටත් ක්‍රියා වලටවත් එහෙම නැත්තං නිවනටත් අයිති නැති වෙනම කොටසක්. ඔන්න ඔහොම දකිනකොට දැන් රූප කියලා කියන්නේ මොනවද? ඔක්කොම රූප ටික ගත්තොත් සප්පටික රූපයි අප්පටික රූපයි කියලා තියෙනවා. ඒ කියන්නේ ගැටෙන රූපයි සප්පටය කියන අප්පටය කියන නොගැටෙන ඒවා. ගැටීමට ලක් වෙන හැප්පෙන ඒවට කියනවා සප්පටය කියලා. ඒ කියන්නේ චක්කායතනය නැත්නම් ඇස කියන එක ඇට වෙන රූප ආයතනය. ඒ දෙක එකට ගැටෙනවා. ඒ වගේ කනයි ශබ්දයයි, නහයයි ගඳයි, දිවයි රසයි, කයයි පහසයි. ඒ වගේම මනසින් දැනගන්නා රූප ටිකක් තියෙනවා. ඒකට ධම්මායතන පරියාපන්න රූප කියනවා. කියන්නේ ධර්මායතනත් එක්ක තියෙන ඒවා. ඒකත් එක්ක එයින් හට ගන්නා රූප මොනවද? ස්ත්‍රේන්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය, කාය විඤ්ඤප්ති, වචී විඤ්ඤප්ති, ආකාශ ධාතු, ආපෝ ධාතු, ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා, උපචේ, සන්තති, ජරතා, අනිච්චතා, කබලින්කාර ආරය කියලා. රූප ගැන ඔච්චරයි. දැන් සියල්ල දන්නා වූ දක්නා වූ බුදුරජාණන් වහන්සේ දේශනා කරා නම් සියලු රූප කියන්නේ ඔය ටික කියලා. ඕකට වඩා රූපයක් අපිට පණවන්න බෑ. ඕකෙන් එකක් අඩු කරන්නත් බෑ. ඇයි? අභිධර්මය කියන්නේ ගැඹුරු ධර්මය. එහෙම නැත්නම් අධි ප්‍රඥාව කියන තැන තියෙන්නේ. ඒක ශ්‍රාවකයන්ට ගෝචර නැහැ. තනියෙන් කියන්න ක්‍රමයක් නැහැ. බුදුරජාණන් වහන්සේ කියපු දේ තේරුම් ගැනීම පමණයි අපිට කරන්න පුළුවන්. ඒ සම්මා සම්බුද්ධරේ හරියට බෙදලා පෙන්නපු එකට අපි කිසිවක් අඩු කරන්නත් ඕනේ නැහැ, වැඩි කරන්නත් ඕනේ නැහැ. වැඩි කරත් අඩු කරත් අපි අකීකරු කෙනෙක් වෙනවා. එහෙම නැත්නම් අපි කරන්න බැරි දේවල් කරපු කෙනෙක් වෙනවා. එහෙනම් මේ සබ්බං රූපන්නත සියලු රූප ඔය ටික නම් හොඳට හිතන්න. ඔය රූපේ කුසල් අකුසල් නැහැ. එහෙනම් අපි රූප හදනවනේ කුසල් සඳහා. අපි හිතන සද්දේ කුසල් කියලා. අපි සමහරට ඒ සද්ද කරනවා, ඒක කුසල් කියලා හිතාගෙන. අපි එක එක රූප අඹනවා, රූප තියනවා, රූපේ බලන්න යනවා. ඒක පින් කියලා. හොඳට හිතුවොත් එහෙනම් ඒ රූපේ කිසිම වෙලාවක කුසල් නැහැ. අපි යනවා පන්සල් වලට, ආරණ්‍ය වලට දකින්න. බුදු පිළිම දකින්න යනවා, චෛත්‍ය දකින්න යනවා, බෝගස් දකින්න යනවා, තව තව දේවල්. එන වෙසක් බලන්න යනවා, රූප බලන්න. නේ? පොසොන් වලට ඒවා බලන්න යනවා, ඒවා හදනවා. අපි හිතනවා ඒවා රූපයේ කුසල් කියලා. ඒවා දකින්න යන එක නැහැ. අපි ඒ යම් රූපයකට නැත්නම් සද්දයක් එහෙම තමයි. අපි භක්ති ගීත කියනවා, නැත්නම් වෙන වෙන ගීත කියනවා, මිහිරියණින් කියනවා, ධර්මයේ කියනවා, ධර්මයේ ගායනා කරනවා, කවි වචෙන් හදලා කියනවා. අපි හිතනවා ඒක කුසල් කියලා. නෑ, සද්දේ කියන්නේ රූපයක්ම තමයි. ඒ සියලු රූප වලට අයිති එක රූපයක් තමයි. කනට එන සද්දේ කියන්නේ තවත් එක රූපයක්. එහෙනම් ඒවැ කුසල් අකුසල් නැහැ. කුසල් අකුසල් කොහෙද තිබුණේ? අපේ හිතත් එක්ක. වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධත් එක්ක. නැත්නම් විඳින, හඳුනන, හිතන, දැනගන්න මට්ටමේ. ඒ ස්කන්ධ තුල තමයි කුසල් තියෙන්නේ. රූපස්කන්ධය තුල රූපය තුල කොයි වෙලාවකත් කුසල් අකුසල් නැහැ. එතකොට අපි රූප හොයාගෙන යනවා නම් සද්ද හොයාගෙන යනවා. රූප කියන්නේ පේන රූප ආයතන, නැත්නම් සද්ද ආයතන, යම් ගන්ධයන් රසයන් ඒවා කුසල් කියලා පහසවල් හොයාගෙන යනවා නම් ඒක කුසල් අකුසල් කියලා ඒ අපිට වැරදීමක් වෙලා තියෙන්නේ. ඔන්න ඔය රූප ඉගෙන ගන්න ඕනේ. රූප බෙදලා අව්‍යාකෘත කියන තැනට දානකොටම ඒගොල්ලට එනකොටම අපිට තේරෙන්න ඕනේ මේ රූපවල කුසල් අකුසල් නැහැ කියලා. එතකොට මෙච්චර කල් අපි සමාඩ රූප හදනවා එක එක රූප මහා කුසල් කියලා හිතාගෙන ඒ හදන එක තුළ හිතත් එක්ක තියෙන චේතනාවත් එක්ක වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධවල ඒ යම් හේතුවක් නිසා කුසල් සිද්ධ වෙන්න බැහැ නෙමෙයි. හැබැයි රූපේ නෙමෙයි කුසලේ තියෙන්නේ, ඔහු අකුසලේ තියෙන්නේ. ඔන්න ඔය මූලිකම දේ අපිට හම්බ වෙනවා රූපය කුසලා ධම්මා අකුසලා ධම්මා අව්‍යාකෘතා ධම්මා කියනකොට රූපය එකතු වෙන්නේ මොකටද? අව්‍යාකෘතයි කියනකොට. ඒ වගේම අව්‍යාකෘතවලත් කර්ම විපාක තියෙනවා, ක්‍රියා තියෙනවා, රූප තියෙනවා, නිවන තියෙනවා. එතකොට රූපය නිවන එහෙම නෙමෙයි. නිවීමක් එහෙම නැහැ රූපය තුළ. නිවීමක් සැනසීමක් නැහැ රූපයේ. ඒ වගේම රූපය කර්ම විපාකෙකුත් නෙමෙයි. ඒ වගේම රූපය ක්‍රියාවකුත් නෙමෙයි. ඔන්න ඔය දේ අපි තේරුම් ගන්න ඕනේ. ඊළඟට රූපය බෙදනවා බොහෝ ආකාරවලට. ඒ කියන්නේ රූපය එක් ආකාරයකින් බෙදනවා. මම කියන්නේ කරුණු 40ක් විතර තියෙනවා එකෙන්. ඒ වගේම ආකාර දෙකකට ඔය විදිහට ආකාර තුනකින් රූපේ විස්තර කරනවා. හතරකින් ඔය විදිහට ආකාර 11ක් දක්වා ධම්මසංගණී ප්‍රකරණේ විස්තර කරනවා. දැන් අපි ඉස්සෙල්ලාගෙන ගත්තා රූපය කුසලා ධම්මත් නෙමෙයි, අකුසලා ධම්මත් නෙමෙයි, අව්‍යාකෘතා ධම්මා. ඒක කර්ම විපාකෙකුත් නෙමෙයි, ක්‍රියාවකුත් නෙමෙයි, නිවනත් නෙමෙයි, වෙනම කොටසක්. ඒක වෙන කොටසක්. ඒකට අර ගොඩවල් වලට දාන්න බැරි. ඔන්න උතන්ට ඇවිල්ලා දැන් එනකොටම අපි දන්නවා එහෙනම් අපි මේ රූපයත් එක්ක කුසල් කරන්න යන එකේ තේරුමක් නැහැ කියලා. කුසලයේ තියෙන්නේ හිතත් එක්ක. හිතත් එක්ක හිතයි චෛතසිකත් එක්ක, හිතේ තියෙන සිතුවිලිත් එක්ක. එහෙනම් අකුසලෙත් තියෙන්නේ එතන. රූපය අකුසලයක් හරි කුසලයක් හරි වෙන්නේ නැහැ. හැබැයි රූපය හේතු කරගෙන කුසල අකුසල සිද්ධ වෙන්න පුළුවන්. රූපය නිසා අපි තුල කුසල අකුසල හට ගන්න පුළුවන්. හැබැයි රූපය නම් කුසල අකුසල නෙමෙයි. එහෙනම් මහා පිනක් කියලා රූප හදන්න එහෙම යන්න එපා. රූපය එකතු කරන්න යන්න එපා. රූප බලන්න එහෙම යන්න එපා මහා කුසල කියලා. රූප කියන්නේ රූප බලන්න විතර නෙමෙයි, අහන්න, සද්ද රූප, රස, ගඳ, පහස, ඒ වගේම හිතන ඒවා, හිතන මානසින් දැනගන්නා රූප ටිකක් තියෙනවා නේ, ධම්මායතර පරියාපන්න රූප කියලා අපි විස්තර කරමු. ඒකක්වත් කුසල කුසල එහෙම වෙන්නේ නැහැ. ඊළඟට රූපය එකාකාරයකින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා බෙදලා. සියලු රූප හේතු නෙමෙයි කියලා. හේතු කියන්නේ හේතු නමයක් තියෙනවා. ලෝභ, දේශ, මෝහ යන අකුසල් හේතු තුනයි. ඒ වගේම කුසල්, අලෝභ, අදේශ, අමෝහ හේතු තුනක් තියෙනවා. ඒ වගේම කුසල් අකුසල් නොවුණු අව්‍යාකෘත අලෝභ අදේශ අමෝහ කියලා හේතු තුනක් තියෙනවා. ඔන්න ඔය ටිකට කියනවා හේතු කියලා. රූපය කිසිම වෙලාවක හේතුවක් වෙන්නේ නැහැ. يعني රූපය ලෝභකමක්වත් දේශයක් හෝ මෝහයක් නෙමෙයි. يعني රූපේ එහෙම එකක් නැහැ. රූපේ ලෝභ, දේශ, මෝහ නැහැ. රූපේ ලෝභ, දේශ, මෝහත් නෙමෙයි, රූපයත් එක්ක බැඳිලත් නැහැ. රූපේත් ලෝභ, දේශ, මෝහ නැහැ. ඒකත් එක්ක බැඳුනලත් කොහොමත් ලෝභ, දේශ, මෝහ නැහැ. අඩු ගානේ ලෝභ, දේශ, මෝහ රූපයත් එක්ක යෙදෙන්නේවත් නැහැ. ඔන්න එතකොට අපිට හිතෙනවා මේ අපිට මේ රූපේ හින්දා يعني අපිට තරහ යනකොට හිතෙනවා මේ රූපේ නිසා අපිට රූපයයි තරහ කියලා. රූපේ තරහ තියෙනවා කියලා. يعني කවුරු හරි බනිනකොට අපි හිතරේ සද්ද තරහ තියෙනවා කියලා. නැත්නම් හොඳ කියනකොට රාගය තියෙනවා කියලා සද්දේ. නෑ සද්දේ එහෙම එකක් නැහැ. ඒ ටික හටගන්නේ රූපේ නෙමෙයි අපේ හිතේ. හිතත් එක්ක තියෙන, ඒ කියන්නේ හිත කියනකොට හිතත් එක්ක සම්ප්‍රයුක්තව තියෙන වේදනා සංඥා සංකාර. අතරගත වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධවල තමයි එහෙනම් මේ රාගය නැත්නම් ද්වේෂය නැත්නම් තරහ නැත්නම් මෝඩකම තියෙන්නේ. එහෙනම් රූපය තුල කුසල අකුසලුත් නැහැ, හේතුත් නැහැ, හේතු යෙදෙන්නෙත් නැහැ, හේතු එක සම්බන්ධත් නැහැ, අසම්බන්ධයි. ඔන්න ඔය දේ අපි තේරුම් ගන්න ඕනේ. එහෙමනම් මේ රූපයත් එක්ක අපිට නිවන් දැකීමක් ගැන කතා කරන්න නැහැ. මොකද නිවන කියන්නේ රාග ද්වේෂ මෝහ ප්‍රහාණය. දුක හැදෙන්නේ තණ්හාවෙන්. තණ්හාව නැති වුණාම දුක නැති වෙනවා නේ. තණ්හාව නැති කරන්න ඕනේ. තණ්හා කරන්න මේ මෝඩකමෙන්ද? මෝඩකමෙන්ද ආස කරලා ඊට පස්සේ නැති වෙරෝට ගැටෙන එක නැත්තම් ද්වේෂය හට ගන්නවා. එහෙනම් අපි මෝඩකම දුරු වෙනකොට රාගය නැත්තම් තණ්හාවයි ද්වේෂයයි දෙකම නැති වෙලා යනවා. නිවන කියන්නේ එතකොට රාග ද්වේෂ මෝහ ප්‍රහාණය. එතකොට තමයි නිවීම සැනසීමක් අපිට හම්බෙන්නේ. එහෙනම් ඒ නිවීම සැනසීම හම්බෙන්න රාග ද්වේෂ මෝහ තියෙන රූපේ නෙමෙයි නේද? රූපය දුරු කරන්න භාවනා කළා රූපය දුරු කරන්න එහෙම අවශ්‍ය නැහැ. දර්ශනයෙන්වත් භාවනාවෙන්වත් රූපය ප්‍රහාණය කරන්න ඕනේ නැහැ. ප්‍රහාණය කරන්න ඕනේ මොනවද? අපේ තියෙන කෙලෙස්, කිලිටි. රූපය කිලිටිත් නැහැ. හැබැයි කිලිටි වෙන්න හේතු වෙනවා රූපය තුල කිලිටි නැහැ. රූපේ කිලිටක් නැහැ. රූපේ හැබැයි හිතේ කිලිටු ඇති වෙන්න හේතු වෙනවා. ඒක රූපේ නිසා අපේ හිතේ රාගය එනවා. රූපේ නිසා අපේ හිතේ ද්වේෂය එන්න පුළුවන්. ඒ වගේම තමයි මානෙ එන්න පුළුවන්. වැරදි දැකීම් එන්න පුළුවන්. ඕන ඒවා එන්න පුළුවන්. හැබැයි ඒවා තියෙන රූපේ නෙමෙයි රූපේ නිසා තමන් තුල. නැත්තම් නාම ධර්ම වල ඔන්න දේ අපි තේරුම් ගන්න ඕනේ. එහෙනම් මෙච්චර කල් අපි රූපයත් එක්ක හැප්පුණාට රූපේ එහෙම හැප්පෙන්න දෙයක් තිබිලා නැහැ. ඒ කියන්නේ නිවන සඳහා රූපේ උපයෝග කරගන්න ඒක ඇත්ත දකින්න පුළුවන්. ඔය ඇත්ත දකින්න ඕන. ඔන්න ඔය ඇත්ත දකින්නට අපි නිවන කරා යනවා. හැබැයි ඒුණාට දරා ගන්න දකින්න නිවන් මඟ රූපයත් එක්ක නෙමෙයි තියෙන්නේ. නිවන් මඟේ යන රූපේ කිසිම සම්බන්ධයක් නැහැ. ඔන්න ඔය වගේ අපි රූපය ගැන ඉගෙන ගන්න ඕනේ. ඊළඟට රූපේ සංකතයි. අපි දන්නවා සංකතයි කියලා කියන්නේ සකස් වෙච්ච දේවල්, හේතුන්ගෙන් සකස් වෙච්ච දේවල් සංකතයි. අසංකත එහෙම නෙමෙයි. අසංකත කියන්නේ නිවනනේ. එහෙනම් රූපේ නිවනනේ. ප්‍රත්‍යසහිතයි. ප්‍රත්‍ය වලින් හටගන්නේ. ඊළඟට රූපේ හැම වෙලාවම ලෝකේ තියෙන ලෞකිකයි. කොයි වෙලාවකත් ලෝකෝත්තර එහෙම වෙන්නේ නැහැ රූපය. රූපේ කවදාවත් ලෝකෝත්තර වෙන්නේ නැහැ. ඊළඟට ආශ්‍රව සහිතයි. සංයෝජන වලට හිතකරයි. බැඳෙන්න රූපය තුල සංයෝජන නැහැ. හැබැයි සංයෝජන තියෙන්නේ අපි තුල. අපේ තියෙන නාම ධර්ම වල නැත්නම් සංයෝජන තියෙන්නේ අපි හරියටම ගත්තොත් සංස්කාර වල. හැබැයි ඒ සංයෝජන හැදෙන්න රූපය හිත කරයි. සංයෝජනීයයි. ඊළඟට ග්‍රන්ථ කියන්නේ ගෙතිලා. ගෙතිලා කියන්නේ අපේ يعني අපේ තියෙන වැරදි දැකීම් වලින් අපේ ඇඟෙන් ගෙතිලා. කාය ග්‍රන්ථ කියලා කියන්නේ ඒ වගේ ග්‍රන්ථ. ඒක ගෙතිලා තියෙන්නේ මොකද? අපිට තදින් ඇඟේ ගෙතිලා තියෙන ඒවා, ඒ වැරදි දැකීම්, වැරදි දේවල්. ඒ ග්‍රන්ථ හැදෙන්න ග්‍රන්ථ රූපේ නැහැ. හැබැයි ග්‍රන්ථ හටගන්න රූපය හේතු වෙනවා. ග්‍රන්ථ නීයයි. ඕගේ කියන්නේ කෙලෙස්, සැඩපාර. කෙලෙස් සැඩපාර කියන ඕගේ කියලා අපි. ඒ සැඩපාර කෙලෙස් රූපේ නැහැ. හැබැයි කෙලෙස් හැදෙන්න රූපය උපකාරී වෙනවා. රූපය ක්ලේශ නීයයි. එතකොට අන්න ඕග නීයයි කියලා කියනවා. යෝගත් කියන්නේ එම යෝගය කියන්නේ බැඳීම. රූපේ බැඳීමක් නැහැ. බැඳෙන්නේ කෙලෙස් වලින් අපි. හැබැයි යෝගයට හිත කරයි. යෝගනීයයි. ඊළඟට රූපේ ඒ වගේම නීවරණීයයි. නීවරණ කියන එක අපි දන්නවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, උද්ධච්ච, කුච්ච, තීනමිද්ධ, විචිකිච්ඡා. නීවරණ රූපේ නීවරණ නැහැ. හැබැයි නීවරණ හටගන්න රූපේ හේතු වෙනවා. නීවරණීයයි. ඊළඟට රූපය අපි අල්ල ගන්න පරාමර්ථයි. කියන්නේ වරදවා අල්ලා ගැනීමට ගොදුරු වෙන. වරදවා අල්ල ගන්න කොහෙන්ද? පරාමාස තියෙන හිතත් එක්ක. පරාමර්ශනය කරන්නේ හිතෙන් අපි. හිතත් එක්ක කියන්නේ සංස්කාරවල පරාමර්ශනය කරන්නේ. හිතත් එක්ක වේදනා සංඥා සංකාර විඥාන ඒ ස්කන්ධත් එක්ක තමයි පරාමර්ශනය තියෙන්නේ. ඉවත් එක්ක සම්ප්‍රයුක්තව. හැබැයි රූපේ පරාමර්ශනය නැහැ. හැබැයි පරාමර්ශනයට ගොදුරු වෙනවා. පරාමට්ටයි. යන් තදින් අල්ලගන්න දැඩිසේ අල්ලා ගැනීමට ගොදුරු වෙනවා රූපය. ඉතින් රූපේ පරාමට්ටයි. උපාදානයත් එහෙමයි. කියන්නේ රූපය ඉන්ධනයක් වශයෙන් කෙලෙස් ඇති වෙන භවයේ හටගන්න රූපේ මොනවත් නැහැ. හැබැයි උපාදානයේ තියෙන්නේ ඒත් තියෙන්නේ අපේ නාම ධර්මත් එක්ක. කාම උපාදානය, දිට්ඨි උපාදානය, සීලබ්බත අත්තවාදිකල උපාදාන. උපාදානය රූපය සම්බන්ධ නැහැ, රූපය උපාදානය නැහැ. රූපය උපාදානයක් නෙමෙයි. රූපය හැබැයි උපාදානයට හිත කරයි. උපාදානීයයි. ඉතින් උපාදානය හටගන්න හේතු වෙනවා ඒ නාම ධර්ම වල රූපය. ඊළඟට රූපේ කෙලෙස් නැහැ, සංකිලේශික. හැබැයි කෙලෙස් ඇති වෙන්න කිලුටු නැහැ රූපේ. හැබැයි රූපේ කිලුටු ඇති වෙන්න හේතු වෙනවා. හිත කිලුටු වෙන්න හේතු වෙනවා. ඒ කියන්නේ අකුසල් වෙන්න හේතු වෙනවා. ඊළඟට අපි කියන ගත්ත අව්‍යාකෘතයි කියලා රූපේ රූපයෙන් අරමුණු කරන්නේ නැහැ මොනවත්. රූපේ අනාරම්මනයි. ඊළඟට රූපේ චෛතසිකයක් නෙමෙයි. ඊළඟට රූපේ චිත්ත විප්‍රයුක්තයි. හිතත් එක්ක රූපේ තියෙන්නේ නැහැ. හිතත් එක්ක තියෙන නාම ධර්ම වේදනා සංඥා සංකාර. ඒ ටික තමයි හිතත් එක්ක තියෙන්නේ. රූපේ හිතත් එක්ක තියෙන චිත්ත විප්‍රයුක්තයි. ඊළඟට රූපේ විපාකයකුත් නෙමෙයි, විපාක දෙන ඒවත් නෙමෙයි. කියන්නේ කුසල අකුසල විපාක දෙන දේවල් ඒ වගේ විපාකයකුත් නෙමෙයි. අපි ඉස්සලයිට කිව්වා. ඊළඟට රූපේ කිලිටි නැහැ, අසංකිලිට්ටයි. හැබැයි සංකිලේශිකයි. කියන්නේ කෙලෙස් කිලිටි ඇති වෙන්න හේතු වෙනවා. ඊළඟට රූපය විතක්ක ਵਿਚාර නැහැ. රූපේ අවිතක්ක ਵਿਚාර මාත්‍රයක්වත් නැහැ. රූපය අවිතක්ක ਵਿਚාරයි. ඒක විතක්ක ਵਿਚාර තියෙන්නේ කොහෙද? විතක්ක ਵਿਚාර කරන්නේ අපි කොහෙන්ද? ඒක තියෙන්නේ හිතත් එක්ක. ඊළඟට රූපය ප්‍රීතිසහගත, සුඛසහගත, උපේක්ෂාසහගත නැහැ. ඒ නැත්තම් අපි හිතන ප්‍රීතිය තියෙන්නේ, සැපය තියෙන්නේ රූපේ කියලා. උපේක්ෂාව තියෙන්නේ නැහැ. රූපය ප්‍රීතිසහගතත් නැහැ, සුඛසහගතත් නැහැ, උපේක්ෂාසහගතත් නැහැ. නැත්තම් අපි හිතනවා අනේ ආ රූපය හරි ෂෝක් නේක, ප්‍රීතිය තියෙනවායි කියලා. ඒක රූප හොයාගෙන යනවා ප්‍රීතිය විඳින්න. ඇත්තටම රූපෙ එහෙම ප්‍රීතියක් නැහැ. ඒ වගේ හිතේ තියෙන ඒ වගේ තමයි වේදනාව තියෙනවා, සුඛ වේදනාව, සැප වේදනාව. අපි හිතනවා මේ රූපය තුල සැපය තියෙනවායි කියලා. සැප වේදනාව. අපි සැප වේදනාව විඳින රූපය තුලට යනවා සැපේ විඳින්න. නෑ, සැපේ තියෙන කොහෙද? වේදනාවේ. ඒවා නාම ධර්ම වල තියෙන්නේ. කොයි වෙලාවත් රූපේ නෑ සැපය. රූපේ ප්‍රීතියක් නෑ, සැපයක් නෑ. එතකොට අපි කවුරු හරි කෙනෙක් ලෝකේ රූප හොයාගෙන යනවා නම් සැප විඳින, ප්‍රීතිය හොයාගෙන සතුටු වෙන්න, ප්‍රීතිය තියෙන රූපය කියලා හිතාගෙන ඉන්නවා නම් ඒක වරදවා ගැනීමක්. ඔන්න ඔහොම මේ රූපේ එක් ආකාරයේ විස්තර වෙනවා, තවත් විස්තර තියෙනවා. එහෙනම් ප්‍රීතියක් ලබා ගැනීම සඳහා රූප එකතු කරනවා නම් කවුරු හරි කෙනෙක් එයාට වැරදිලා. ඊළඟට සැපේ සඳහා රූප එකතු කරනවා නම් එයාට වැරදිලා. රූපය ප්‍රීතිසහගතත් නැහැ, සුඛසහගතත් නැහැ, උපේක්ෂාසහගතත් නැහැ. ඊළඟට රූපය දර්ශනයෙන්වත් භාවනාවෙන්වත් ප්‍රහාණය කරන්න ඕනේ නැහැ. කියන්නේ අපි දර්ශනයෙන් ප්‍රහාණය කරන කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමා සංයෝජන, ඒ වගේ දිට්ඨානුසය විචිකිච්ඡානුසය, ඒ වගේම ඒකත් එක්ක තියෙන වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ ටික. කොහෙවත් රූපය ප්‍රහාණය කරන්න ඕනේ නැහැ දර්ශනයෙන්. ඒ වගේම භාවනාවෙන් ප්‍රහාණය කරන්න ඕනේ නැහැ. භාවනාවෙන් ප්‍රහාණය කරන නිවන දක්වාම දේවල් තියෙනවා. ඒ රූපේ හිම එකක් නැහැ. රූපේ දර්ශනයෙන් භාවනාවෙන් ප්‍රහාණය කරන්න දෙයක් නැහැ. ඒ වගේම දර්ශනයෙන් හෝ භාවනාවෙන් ප්‍රහාණය කරන්න හේතුවක්වත් නැහැ. භාවනා කරන්න දෙයක්වත් නැහැ, කරන්න ඒකේ හේතුවක්වත් නැහැ, කරුණක්වත් නැහැ. ඊළඟට රූපය වැඩිවීමටවත් ආචේගාමීව තපචේගාමීවත් නැහැ. කියන්නේ වැඩෙන්න හේතු වෙන්නේත් නැහැ. කෙරෙක් ලෝකයෙන් පංච උපාදානස්කන්ධය අපචයට යන්නේ නැත්නම් නැති වෙලා යන්න හේතු වෙන්නේත් නැහැ. කියන්නේ නිවනට හේතු වෙන්නේත් නැහැ. ඊළඟට රූපය සේකත් නෙමෙයි, අසේකත් නෙමෙයි. සේක කියලා කියන්නේ සෝවාන් මාර්ගයේ ඉඳලා රහත් මාර්ගය දක්වා ඉන්න ඒ තියෙන ස්කන්ධ ධාතු ආයතන සේක ධම්ම. රූපේ සේක ධම්මයක් එම නෙමෙයි. අසේක කියන්නේ රහත්. රූපය අසේකත් නෙමෙයි. ඊළඟට රූපේ කාමාවචරයි. කොයි වෙලාවත් රූපය රූපාවචරවත් අරූපාවචරවත් අපරියාපන්නවත් නෙමෙයි. රූපය පරියාපන්නම තමයි. ඊළඟට රූපය අනියතයි. නියත එහෙම නැහැ. අපි නියත ධම්ම කියනවා සම්මත්ත නියත, මිත්‍යත්ත නියත කියලා. ආනන්තරයේ කර්ම, පාප කර්ම තියෙනවා, ඒ මිත්‍යත්ත නියතයි. ඒවා රූපේ එහෙම නෙමෙයි තියෙන්නේ. ඊළඟ සම්මත්ත නියත කියලා තියෙනවා අපි සෝවාන්, සකදාගාමි, අනාගාමි, රහත් කියන මාර්ග. ඒවා සම්මත්ත නියත. ඒවා ඵලයටපත් වෙනවමයි. ආනන්තරයේ පාප කර්ම වලින් නිරයට යනවා. නේ? රූපේ එහෙම එකක් නැහැ. රූපේ එහෙම සම්මත්ත නියත, මිත්‍යත්ත නියත වෙන්නේ නැහැ. අනියතයි. ඒ කොයි වෙලාවකට නිවනට පබුඩවන්නේ නැහැ රූපය. අනේ යානිකයි. ඒවගේම රූපය දැනගන්න ඉපදිච්ච විඤ්ඥාන හෙම තමයි රූපය දැනගන්න කියන මන චක්කු විඤ්ඥාන සෝත විඤ්ඥාන ගාන විඤ්ඥාන ජිවගා විඤ්ඥාන කාය විඤ්ඥාන මනෝ විඤ්ඥාන කියලා. ඒවම තමයි රූපය දැනගන්න පුළුවන්. රූපා නිත්‍යයි, සියලුම රූපා නිත්‍යයි, එනට ජරාවට ගැනවා. ඔන්නය විදියට රූපය ගැන ධම්ම සංගණී ප්‍රකරණ එක ආකාරයේ විස්තර වෙනවා. දොර අපි රූපය ඉගෙන ගන්නවා කියන්නේ අපි එතකොට දන්න මේ රූපය නෙමේ ගොඩක් ප්‍රශ්න තියෙන්නේ. අපි මේ වරද්දගෙන තියෙන අපි ලෝකය හිතාගෙන ඉන්නවා මේ රූපය එකතු කරන එක සැපයක් වෙනවා. ඒක රූපය ප්‍රීතිසාගතයි කියලා, රූපයේ ප්‍රීතිය තියෙනවායි කියලා. දැන් රූපය ප්‍රීතිය නැහැ. ඒ වගේ රූපයේ සුඛේ උපේක්ෂාවත් නැහැ. ඔන්නෝම තේරෙනකොට එනං අපි ඒ දේවල් එකතු කරනකොට අපිට තේරෙනවා මේ රූපය නිසා හිතේන මේ ප්‍රීතිය හටගන්නේ. මේ හිතේන ප්‍රීතිය තියෙන්නේ, ඒ වගේ සුඛය තියෙන්නේ, උපේක්ෂාව තියෙන්නේ. එනම් මේ රූපේ ප්‍රශ්නයක් නෙමෙයි මේක කියලා. ඔන්න ඔය විදිහට එක් ආකාරයකින් අපි රූපය ඉගෙන ගන්නවා. රූපය සංග්‍රහ කරලා තියෙනවා මතක හැටියට 41ක්ද කොහෙද තියෙනවා කියපු ටිකේ. එතකොට ඔන්න ඔය ටික ඉගෙන ගන්නකොටම තේරෙනවා එනම් රූපය කියන්නේ අපි හිතන જાතියක් නෙමෙයි කියලා. එනම් අපි ලස්සන ලස්සන රූප හදනවා කුසල් කියලා. නෑ, ඒක එහෙම කුසලයක් නෑ. කුසලයේ තියෙන නාම ධර්මත් එක්ක, ඒ වෙලාවේ තියෙන චේතනාවත් එක්ක තමයි අපි කුසල් කියලා හදපු රූපේ හදලා තියෙන සමහර කේන්ති අරගෙන තරහ අරගෙන සමහර වෙලා තියෙන සම්පූර්ණ අකුසලයක්. දරගත වෙසක් කුඩු, අපි තරගෙන වෙසක් කුඩුවක් හදනවා. මානය, උද්දච්චය ඒවත් එක්ක, තමයි ද්වේෂය, රාගය ඒවත් එක්ක. හයි, අපි තරංගයක් තියෙන වෙසක් කුඩු තරංගයක්. එතකොට හිතේ තියෙන නරක අදහස් හදන්නේ අපේ ලස්සන ලොකු වෙසක් කෝඩුවක්. රූපේ කුසල් කියලා හිතාගෙන ඉතින් හදනවා. රූපේ කුසලයකුත් නැහැ. ඒ වගේම හදන චේතනාව තියෙන තරඟයකටනේ, ඒකත් කුසල් නෙමෙයි, ඒකත් අකුසල්. තරඟේ තියනවා කියන්නේම අපි ළඟ මානේ තියෙනවා. මානේ කොයිලාව කුසල් සිතක නැහැ, ලෝභ හිතලමයි තියෙන්නේ. ඒ වගේම අනිත් පැත්තට ඒකත් එක්ක අපි තරඟේ දිරන පරාදනකට තරහ යනවා, ඒවත් එක්ක ගැටෙනවා. ඒ දේශය ඒකත් අකුසල්. ඒ ටික හටගන්නේ මෝඩකමින්ද? ඇයි රූපේ මේවා තියෙනවා කියලා රූප හදනවා. එහෙනම් මෙසක් කුඩු තරඟයක් තියෙනවා කියන්නේම අකුසල්. තියෙන තැනම නැත්තම් අපිට හිතෙන ඒවත් කුසල් කියලා. ඔන්න රූපේ ඉගෙන ගත්තාම අපිට තේරෙනවා මේ රූපයත් එක්ක කරන ඒවා කුසල් නෙමෙයිනේ කියලා. කුසල් තියෙන්නේ කොහෙද? නාම ධර්මත් එක්ක, වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධත් එක්ක. ඊළඟට ආයි රූපේ බෙදෙනවා. ඒ පළවෙනි ආකාරයෙන් බෙදුවේ ඊළඟට දෙආකාරයෙන් රූපය බෙදෙනවා. මොනවද? උපාදාය රූපයි, අනුපාදාය රූපයි, නෝපාදා රූපයි. මොනවද? උපාදාය රූප සහ උපාදාය නෝ රූප. නෝපාදා රූප මොනවද කියලා. උපාදාය රූප කියන්නේ සතර මහා ධාතුන්ගේ උපාදාය රූප කියලා කියන්නේ මොනවද? ඒක කියනවා අපි චක්කායතනේ, සෝතායතනේ, ඝානායතනේ, ජීවායතනේ, කායායතනේ. ඊළඟට රූපායතනේ, සද්ධායතනේ, ගන්ධායතනේ, රසායතනේ. ඊළඟට ස්ත්‍රීන්ද්‍රිය රූපය, පුරුෂේන්ද්‍රිය රූපය, ජීවිතේන්ද්‍රිය රූපය, කාය විඤ්ඤප්ති, වචී විඤ්ඤප්ති, ආකාශ ධාතු, ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා, උපචේ, සන්තති, ජරතා, අනිච්චතා. ඊළඟට කබලින්කාර ආහාරය. ඊළඟට නෝපාදා රූප කියලා කියනවා පොට්ටබ් ආයතනය. ඒකේ තියෙනවා පඨවි, තේජෝ, වායෝ, ඒ වගේම ආපෝ ධාතු. එහෙනම් ඊට පස්සේ අපි උපාදාය රූප ඉස්සෙල්ලා ඉගෙන ගමු. ඒකට ඉස්සෙල්ලා පොඩි වචන ටිකක් අපි ඉගෙන ගන්න ඕනේ. අපි දැනගෙන ඉන්න සතර මහා භූත කියන්නේ මොනවද කියලා. මොනවද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. සරලව කියද්දී පඨවි කියන්නේ තද, ගොරෝසු, කර්කශ ගතිය. තේජෝ කියන්නේ උණුසුම් ස්වභාවය. වායෝ කියන්නේ සුළං හමන ගතිය, නැත්නම් හමන පිම්බෙන හැකිලෙන ගතිය. ඒකට ආපෝ කියලා කියන්නේ ගලන වැగిරෙන ගතිය, දියර ස්වභාවය, බැඳෙන ස්වභාවය. ඔන්න සතර මහා භූතයි. ඒව නිසා පවතින රූප වලට කියනවා සතර මහා භූතයන්ගේ උපාදාය රූප කියලා. ඒ උපාදාය රූප සතර මහා භූත නිසා තියෙන්නේ. ඒවා එක එක අපි ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම තමයි සප්පටික රූප, ගැටෙන රූප තියෙනවා. ඇසේ රූප ගැටෙනවා. එහෙනම් ඇසයි රූපේ සප්පටිකයි. කනයි ශබ්දයයි, දිවයි රසයි, නහයයි ගඳයි, කයයි පාසයි සප්පටිකයි. අන්න අප්පටික රූප කියනවා. ඒවා ගැටෙන්නේ නැහැ. කියන්නේ මනසින් දැනගන්නා ධම්මායතන පරියාපන්න රූප කියලා කියන්නේ මොනවද? ධම්මායතන පරියාපන්න රූප, ඒ කියන්නේ ධම්මායතනට ඇතුළත් ඒවා හිතෙන් දැනගන්න ඒවා. ඒවා හිතෙන් තමයි දැනගන්නේ, මනසින් කියන්නේ මනෝ විඥාණයෙන් විඤ්ඤායයි. ඒවා දැනගන්නේ එහෙම. ඒ ධම්මායතන පරියාපන්න රූප මොනවද? ඒවා සප්පටික නැහැ, අප්පටිකයි. මොනවද ඒවා? ඒවා ස්ත්‍රීන්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය, ඊළඟට කාය විඤ්ඤාති, වචේ විඤ්ඤාප්ති, ආකාශ ධාතු, උපාදාය නෝන ආපෝ ධාතුවත් ඒකට අයිති. ඊළඟට හැබැයි ඒක උපාදාය රූපයක් නෙමෙයි, ධම්මායතන පරියාපන්න රූපයක්. ඊළඟට ලෞතා, මුදුතා, කම්මඤ්ඤතා, උපචේ සන්තති, ජරතා, අනිච්චතා, කබලින්කාරහාරය. උන්නේ රූප වලට කියනවා සුකුම රූප, එහෙම නැත්නම් ඔයාලට කියනවා අප්පටික රූප කියලා. ඒකත් දැනගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ අත්තභාව පරියාපන්නයි, තමා කියලා ගන්නා රූප තියෙනවා, ආත්මයට, තමන්ගේ ආත්මයට අයිති කියලා අරගන්න රූප තියෙනවා. මොනවද? ආත්මභාවයට අයිති රූප කියලා තියෙනවා. ආත්මභාවයට අයිති තමා කියලා ගන්නා රූප කියන අත්තභාව පරියාපන්න රූප. ඊළඟට අපි ඉගෙන ගන්න ඕනේ පේන රූප ආයතනය ගැන. රූප ආයතනයෙන් ඉස්සෙල්ලා මම කියලා දෙන්නම්. මොකද රූප ආයතනය ඉගෙන ගත්තාම තමයි අනික් රූප විස්තර කරන්න ලේසි. දැන් රූප ආයතනය කියලා කියන්නේ පාට ටිකක්. අපිට ඇහැට පේන රූප ආයතනය, ඇහැට පේන රූපයට කියනවා රූප ආයතනය කියලා. ඒ රූප ආයතනය කියන්නේ පාට ටිකක්. හොඳට හිතලා බැලුවොත් ලෝකේ පේන හැම දෙයක්ම පාට ටිකක් අපිට පේන්නේ, එක එක පාට. ඒ පාට නිසාම හටගත්ත හැඩ තියෙනවා, පාටත් එක එකව තියෙනවා නේ. ඒ නම්කරණය ඔක්කොම පැත්තකින් තිබ්බොත් පේන ස්වභාවය ගත්තොත් පාටක්මයි පේන්නේ. ඒ පාට එතනින් ඉවර වෙන ඉඳයි හැඩේ පාට නිසාම හටගන්න හැඩයක් හටගන්නවා. හැඩේ හටගන්නේ තේකෙමයි. අපි ලෝකේ හැම දෙයක් දිහාම හොඳට විග්‍රහ කරලා බැලුවොත් පේන සියලුම දේ පාට. ඇහැට පේන රූපය කියන්නේ පාට ටිකක්. ඒක තවදුරටත් ඉගෙන ගන්න ඕන නම් මම කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මදේශනා තියෙනවා, ඒක අහලා බලන්න. ඒක හොඳට විස්තර කරනවා. මෙතන ඒක උගන්වන්න අවශ්‍ය නැහැ, මේ අභිධර්මයේ උගන්වන තැනක නිසා. කොහොමද මේ පාට ටිකක් කියලා ඔප්පු කරන්නේ කියලා, Tamanට තේරුම් ගන්න කියලා. හැබැයි හොඳට හිතලා බලන්න, තේරෙන්නේ නැත්නම් ඒ ධර්මදේශනා කීපයක් තියෙනවා, ඒක එකක් අහන්න. ඒකේ රූප ආයතනය කියලා උපමාත් එක්ක විස්තර සහිතව කියලා දීලා තියෙන්නේ. එහෙනම් ඇහැට පේන රූප ආයතනය කියන්නේ පාට ටිකක් නම්, එහෙනම් අපේ ඇහැට දකින්න පුළුවන් ලෝකේ තියෙන සියලුම දේවල් පාට. ඒ කියන්නේ රූප ආයතන. එහෙනම් මේ රූපවලත් වෙනසක් තියෙන, මේ එක රූපයක් කියන්නේ අනික් රූපය ඒකට අයිති නැහැ. එහෙනම් මේ රූප ටික බෙදලා පෙන්නන්නේ, මේ එක රූපය කියන්නේ ඇහැ කියන්නේ කන වෙන්නේ නැහැ කොයිලාව. ඇහැ කියන්නේ රූප ආයතන වෙන්නේත් නැහැ. ඇහැ සද්දයක් වෙන්නේත් නැහැ. ගඳක් රසක් ඒව මොකක්වත් වෙන්නේ නැහැ. ස්ත්‍රේන්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය ඒවට අයිති වෙන්නේත් නැහැ. එක එක රූප වෙනස්, එකිනෙකට වෙනස්. දැන් ඔන්නෝක තේරුම් ගන්න ඕනේ. එතකොට දැන් ඇහැට පේන රූප ආයතනය කියන්නේ පාට ටිකක් නම්, පාටක් නම් එතකොට වෙන ඇහැට පේන දේවල් තියෙන්න පුළුවන්ද? වෙන රූප නැහැ. ඇහැට පේන්නේ එතකොට රූප ආයතන විතරමයි. එතකොට අපිට ඇහැට ඇස, කන, නාසය, දිව, ශරීරය, ශබ්ද, ගන්ධ, රස, පහස නැත. ස්ත්‍රීන්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය ඒවා පේන්නේ නැහැ. يعني ස්ත්‍රී පුරුෂ ස්වභාවය ඇහැට පේන එකක් එම නෙමෙයි. ඒ වගේම ඇස, කන, නාසය, දිව, ශරීරය පේන්නේත් නැහැ. ඒවා ඒ පෙනිලා තියෙන රූප ආයතනය, රූප ආයතනය නිසා ඒක වරද්දගෙන අපි ඇස, කන, නාසය, දිව, ශරීරය කියලා කියාගෙන තියෙන පුළුවන්. හැබැයි පෙනිලා තියෙන රූප ආයතනය. ඔන්නෝම අපි ඉගෙන ගන්නකොට එහෙනම් ඇසට පේන රූපය කියන්නේ සතර මහා ධාතුන්ගේ උපාදාය රූපයක්. ඒ වගේම පාට ටිකක්. මේක පේන්නේ ඇහැකට. ඇහෙන් තමයි දකින්නේ. එතකොට එහෙනම් කවදාරි ඇහැකින් දැක්කනම් දකින්නවන මතු දැක්කොත් දකින්නේ එහෙනම් තුන් කාලෙම ඇහි ගැටුණෝ දකින්නේ මොනවද? රූප ආයතනයමයි. ඒ ගැටෙන දෙයට කිව්වා රූප ආයතනය කියන්නේ පාට ටිකක් කියලා. එහෙනම් ඒ වගේම ඇහැයි රූපය නිසා චක්කු විඤ්ඤාණය හට ගන්නවා. ඇස දැන ගැනීම නැත්නම් හිත හට ගන්නවා. ඒ හිතක් හටගත්තනම් හටගත්ත චක්කු විඤ්ඤාණයක් ඒ රූප ආයතනය කරමුණු කළම තමයි. ඒ වගේ මේ වේදනාවක්, සංඥාවක්, සංකාරයක් ඒ වෙලාවේ තියෙන හටගත්තොත් නැත්නම් චක්කු සම්පස්සයක් හටගත්තොත් අටගන්නෙම ඒ රූප ආයතනය අරමුණු කළම තමයි. ඒ ආරම්මණයම තමයි රූප ආරම්මණයක් අරමුණු කළමයි ඒ වේදනා සංඥා සංකාර හටගන්නේ. එහෙනම් රූප ආයතනය කියන්නේ සතර මහා භූතයන්ගේ උපාදාය රූපයක් සප්පටිගයි. ඒ වගේම කියන්නේ පාට ටිකක් ආයි තව එකක් මතකද? දැන් ඇහෙනම් රූපය ගැටෙන්නේ. ඇහි ගැටෙන වෙලාවක රූපය තියෙන, ඇහක් නැති තැනක රූපයක් ගැන කතා කරන්න දෙයක් නැහැ. රූපයක් තියෙන හම්බෙනනම් හම්බෙන්නේ ඇහක් තියෙනකොටමයි. එහෙනම් මේ ඇහැයි රූපයයි තියෙන්නේ එකට. ඒ දෙක එකක් නෙමෙයි. ඇහක් ගැන කියන්න වෙන්නේ රූපයක් තියෙන වෙලාවට. මොකද ඇහැ අනිදස්සනයි, රූපය සනිදස්සනයි. කියන්නේ රූපය නම් පේන්නේ නිදර්ශනයක් දෙන්න පුළුවන් රූපයට විතරයි. ඇහැට ඇහැ අනිදස්සන, ඇහැ දැකලවත් නැහැ, නිදර්ශනයක් දෙන්න විදිහක් නැහැ. අපිට පෙනිලා තියෙන රූප ආයතනයක්. ඒකේ තමයි අපි උපමා දෙන්නේ, නිදර්ශන දෙන්නේ වෙන්නේ. එහෙනම් අපිට පේන රූපය සනිදස්සනයි. එහෙනම් ඇහැට පේන රූපය තමයි නිදර්ශන දෙන්න පුළුවන් එකම රූපය. ඒකට කියනවා සනිදස්සන රූපය කියලා. ඒ වගේම එතකොට සනිදස්සන රූපය දකින්නේ අනිදස්සන ඇහෙන්. ඇයි? ඇහැ කියන්නේ නිදර්ශනයක් දෙන්න බෑ. මෙච්චර කල් අපි මේ ඇහැ කියලා තහිට මේකට, මේක ඇහැ නෙමෙයි, මේ රූප ආයතනය. එතකොට එහෙනම් මේ නිදර්ශනයක් දීලා අපි ඇහැක් අදිනවා කියලා ඇඳලා තියෙන මෙච්චර කල් රූප ආයතනය. මේක කපල බැලුවත් ආයි හම්බෙන්නේ රූප ආයතනයම තමයි. එහෙනම් කොයි වෙලාවකත් ඇහැට ඇස් දකින්න බෑ. ඇහැට දකින්න පුළුවන් රූප ආයතනය තමයි ඒක පාර ටිකක්. එතකොට ඇහෙන් තමයි රූපය දකින්නේ. නැත්නම් ඇහි තමයි රූපය ගැටෙන්නේ. අතීතේ වර්තමාන අනාගතේ තුන් කාලෙම ඇහක් ගැන කතා කරන්න වෙන්නේ රූපයක් හම්බෙන වෙලාවක විතරයි. අතීතයේ ගැටුණු වෙලාවක, වර්තමානයේ ගැටෙන වෙලාවක, අනාගතයේ ගැටෙන වෙලාවක තමයි රූපයක් හම්බෙන්නේ, ඇහකුත් හම්බෙන්නේ. يعني ඇහි රූපය ගැටෙනකොට, ඇහි රූපය නැත්නම් දකින්නකොට තමයි අපිට ওই දෙක හම්බෙන්නේ. එහෙනම් රූපය නැති වෙලා යනකොට පේන රූප ආයතන නැතුව ඇහත් නැති වෙලා යනවා. එහෙනම් අපි එක රූපයක් දිහා බලලා අපි අනිත් පැත්ත හැරලා නැත්නම් ඒ රූපය අපෙන් අතහැරනකොට ඒ රූපය නැති වෙලාව අපි අයින් වෙලා ඒ අරමුණේ. එහෙනම් ඒ රූපයත් රූප ආයතනයක් නැති වෙනවා. ඒකම ඒ ඇහත් නැති වෙලා යනවා. එහෙනම් ඔන්නෝම තේරෙනකොට අපිට තේරෙනවා. එහෙනම් මේ පේන රූපය අපි බලනකොට හටගන්නවා රූප ආයතනය. අපි ඒ අරමුණෙන් යනකොට ඒ රූප ආයතනය නැති වෙලා යනවා. දැන් අපිට උපමාවක් ඇටට ගොත් ඔක තේරෙන්නේ නැත්නම් ඔන්න අපි පේන රූපය තියෙනවා. අපි බලනකොට තියෙනවා. අහක බලනකොට ඒ රූප ආයතන නැති වෙනවා කියලා අපි ඉගෙන ගන්නවා. හැබැයි අපිට හිතෙනවා එතන තියෙනවායි කියලා. උදාහරණ ගත්තොත් එතන කෙනෙක් පුද්ගලයෙක් හිටියයි කියලා හිතුවොත් ඒ කෙනා මැරිලා යනවා. හැබැයි අපි හිතාගෙන එතන තියෙනවා කියලා. ආයි බලනකොට ඒකට හේතු තිබුණොත්, ඒ ධාතුව තිබුණොත් එවැනි සංඥාවක් හටගන්න පුළුවන් නැවත. නමුත් ඒක තිබුණොත් එහෙනම් අපි බලනකොට ඒ රූපය තිබුණා. අහක බලනකොට ඒක නැත්තරම නැති වුණා. අලුතෙන් රූපයක් තිබුණොත් උපදව ගනී ධාතුව. එහෙම නැති වුණොත් එහෙම රූපයක් ආයෙ හටගන්නේ නැහැ. අන්න ඒ හින්දා පේන රූප ආයතනය එහෙනම් මේ බලන වෙලාවේ හම්බ වෙලා අනික් වෙලා ඒ රූපේ අරමුණෙන් ගියාම, ඒ ආරම්මණයෙන් ගියාම ඒ රූප ආයතන නැති වෙලා යනවා. එහෙනම් පේන රූපය නැත්නම් ඒකට කියන රූප ආයතනයේ පාට ටිකක් ඒක සනිදසනයි. ඒ වගේම සතර මහා භූතයන්ගේ උපාදාය රූපයක් සප්පටිගයි. ඒ වගේම අනිත්‍යයි. හටගෙන නැති වෙනවා. අපි මේ රූපය ඉගෙන ගන්න ඕනේ. ඒ රූපවල ඇත්ත ස්වභාවය අවබෝධ කරන්නේ ඕනේ අපේ දුක නැති කරගන්න. අපි මේ රූපය ඉගෙන ගන්න ඕනේ රූප පාඩම් කළ බහුශ්‍රත වෙන්නවත්, ඒව කාටවත් කියලා දෙන්නවත්, එහෙම නැත්නම් ඒවෙන් වෙන වෙන දේවල් කරන්නවත් නෙමෙයි. අපි දන්නවා කෙටියෙන් කියතොත් පංච උපාදානස්කන්ධයේ දුකයි කියලා. අන්නේ දුක අවබෝධ කරගන්නයි අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්ත චිත්තචෛසික නැත්නම් හිතත් එක්ක සම්ප්‍රයුක්තව තියෙන වේදනා සංඥා සංකාර. ඊළඟට අපි රූපයත් ඉගෙන ගන්න. මොකටද? අපි දන්නවා පංච උපාදානස්කන්ධය දුකයි කියලා. ඒ දුක කියන එක පිරිසිඳ දකින්න ඕනේ. කොහොමද පිරිසිඳ දකින්නේ? ක්‍රම තුනකට, කොටස් තුනකින් කරනවා අපි. ඥාත පරිඥා, තීරණ පරිඥා, ප්‍රහණ පරිඥා කියලා. ඥාත කියන්නේ මේ රූපය ගත රූපය හරියටම දැනගන්නවා, හොඳට දැනගන්නවා රූපය ගැන. තීරණේ පරිඥා කියන්නේ රූපය අනිත්‍ය ලෙස, දුක ලෙස, අනාත්ම ලෙස තීරණය කරනවා. ප්‍රහාණ පරිඥා කියන්නේ රූපේ කෙරෙහි යම් චන්දරාගයක්, තණ්හාවක් තිබුණා නම් ඒක අපි ප්‍රහාණය කරනවා. දුකට හේතුව තණ්හාව නිසා ඒ තණ්හාව ප්‍රහාණයෙන් දුක ප්‍රහාණය වෙනවා. එහෙනම් මේ නිවන් දකින්නයි අපි මේ රූපය ඉගෙන ගන්නේ. ඒ සඳහායි රූපය තේරුම් ගන්න ඕනේ. ඒ පැත්තට හිත තියාගෙන ඉගෙන ගන්න. ඉගෙන ගන්න දුක නැති වෙන පැත්තෙන්. රූපයත් ඉගෙනගෙන ඒකත් පාඩම් කරලා ඒකත් දුකක් බවට පත් කරගන්න ඕන නැහැ. එහෙනම් මේ පේන රූප ආයතය ගැන කිව්වේ ඒක මම ඇස නැත්තම් චක් ආයතනත් කියන්නම්. ඒ කියන්නේ ඇස කියන්නේ ආයි අපි දන්නවා දැන් සතර මහා භූතයන්ගේ උපාදාය රූපයක්. ඒක අත්ත බව පරියාපන්න තමන්ගේ ආත්මයට අයිති කියලා කියනවා අපි. අත්ත බව පරියාපන්න ආත්මයට අයිති දෙයක්. ආත්මය කියලා අපි අරගන්නවා තමන් කියලා ගන්න එකක්. ඒකට කියනවා අත්ත බව පරියාපන්නයි කියලා. ගත්තේ වැරදිලා තමයි. එහෙම අත්ත භාවයක් කියලා ගන්න එහෙම ගත්තේ ඉඳ තමයි මේ මහක් අපිට හම්බුනේ. ඊළඟට ඇහැ අනිදස්සනයි. නිදර්ශනයක් දෙන්න බෑ. ඇහැ දැකලා එහෙම නැහැ අපි. දැකලා තියෙන රූප ආයතනයක් ඇහැ අනිදස්සනයි. ඊට සප්පටිගයි. ඊළඟට ඇහැක් අපිට හම්බ වෙන්නේ ඉස්සෙල්ලා කියපු විදිහම රූපයක් දකින වෙලාවකම තමයි. යම් ඇහැකින් තමයි රූපයක් දැක්කොත් දකින්නේ, මතු දැක්කොත් දකින්නේ, ඊළඟ රූපයක් ගැටුනොත් ගැටෙන්නේත් එහෙම තමයි. යන තුන් කාලෙම රූපයක් හම්බ වෙන්නේ, චක්කු සම්පස්සයක් හම්බ වෙන්නේ ඒ වස්තු වශයෙන් තියෙන ඇහැ. එහෙනම් මේ පේන වෙලාවේ රූපයක් හම්බ වෙලාවේ ඇහැකුත් තියෙනවා. ඒ රූපය නැතිනකොට ඒ ඇහත් නැති වෙලා යනවා. වෙන රූපයක් අට ගන්නකොට ආයේ ඇහැක් අට ගන්නවා. ඒවත් නැති වෙනවා. එහෙනම් ඇහැ කියන එක අපිට හම්බ වෙන්නේ රූපයක් හම්බ වෙනලා විතරයි. මොකද අනිදස්සන නිසා. එහෙනම් රූපය නැති වෙලා යනකොට ඇහත් අටගෙන නැති වෙලා යනවා. එහෙනම් ඇහත් අනිත්‍යයි. එහෙනම් අනිත්‍ය නම් යම ඇහැ රූප ආයතන දෙකම අනිත්‍ය නම් දුකයි. අනිත්‍ය දුක් දෙයක් ආත්ම වශයෙන් ගන්න සාර වශයෙන් ගන්න දෙයක් නැහැ. එහෙනම් අනාත්මයි. ඔන්න ඔහොම අපි තේරුම් ගන්න ඕනේ. එහෙනම් මේ චක්කායතනයත් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා. ඒ වගේම තමයි රූපායතනත් එහෙමයි. අනිත්‍ය නම් දුකයි යමක්. මොකද අනිත්‍ය ස්වභාවය දුකක්. එහෙනම් ඔන්න ඔය දේ තේරුම් අරගෙන අභිධර්මය ඉගෙන ගන්නවා නම් Tamanට බොහෝම යහපතක් වේවි. අපි ඉස්සෙල්ලා විස්තර කරේ එක ආකාරයකින් රූපය විස්තර කරන එක. ඒකේ අපි මං හිතන 40 ආකාරයෙන් විතර කිව්වා. ඊළඟට තියෙනවා ද්විදේන. එන් දෙආකාරයකින් රූපය විස්තර කරනවා. කොහොමද? උපාදාය රූපයි, උපාදාය නොවන රූපයි, නැත්නම් නොඋපාදාය රූපයි. උපාදාය නොවන රූප තමයි සතර මහා ධාතු. ඒක සාමාන්‍ය අපිට හම්බෙන්නේ පොට්ටබ්බ ආයතනයයි ආපෝ ධාතුව කියලා. පොට්ටබ්බ ආයතනේ තියෙනවා පඨවි, තේජෝ, වායෝ. ඊළඟට ආපෝ ධාතුව කියලා ආයි තියෙනවා ඒක සුකුම රූප නැත්නම් ධම්මායතන පරියාපන්න. ඒ කියන්නේ ධම්මායතනට ඇතුළත් රූපවල එකක්. ඊළඟට උපාදාය රූප කියලා තියෙනවා. ඒවා ගැටෙන රූප තියෙනවා. සප්පටික රූපයි අප්පටික රූපයි. සප්පටික කියලා කියන්නේ යම් රූපයක් ගැටෙනවා. හේ රූප ගැටෙනවා. එහෙනම් රූපය හැ ගැටෙනවා. ඒකට කියන ගැටෙන රූප කියලා. කනේ ශබ්දය, ශබ්දේ කන. ඒ වගේ දිව රසයි, නාය ගඳයි, කයයි පහසයි. සප්පටිගයි. අර අප්පටික රූප කියනවා. එහෙම ගැටෙන්නේ නැති ඒවා. ඒවා තමයි අර ධම්මායතනට ඇතුළත් වූ රූප කියලා කියන්නේ. ඒවා මනසින් දැනගන්න රූප. ඒකෙත් තියෙනවා ඒකේ ආපෝ ධාතුවත් අප්පටිගයි. ඒක උපාදාය නොවන රූපයක්. අනිත් එක අප්පටික රූප ඔක්කොම උපාදාය රූප. මොනවද? ස්ත්‍රේන්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය, අර කාය විඤ්ඤාප්ති, වචී විඤ්ඤාප්ති, ආකාශ ධාතු, මංකවි උපාදාය නොවන ආපෝ ධාතුව, ඊළඟ ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා, ඒ වගේ උපචේ, සන්තති, ජරතා, අනිච්චතා, කබලින්කාර හරය කියලා. ඒකට කියන අප්පටික රූප. ඊට සප්පටික රූප කියන අපි ඔක්කොම කියතොත් ඇස, කන, නාසය, දිව, ශරීරය, ඒ වගේම රූප, ශබ්ද, ගන්ධ, රස, පහස. පහස නැත්නම් පොට්ටබ්බේ කියන්නේ සප්පටිගයි. හැබැයි උපාදාය නොවන රූපයක්. එනම සප්පටික අප්පටික කියන්නේ ඕක. හරිද? තේරුණානේ? හරි. ඊට පස්සේ සමහර රූප දෙන ආත්මභාවයට අයිතිය. ආත්මව පරියාපන රූප කියලා තියෙනවා. ඒ වගේම සනිදස්සන අනිදස්සන රූප කියලා තියෙනවා. සනිදස්සන. සනිදස්සන කියන්නේ සනිදස්සන, නිදර්ශන සහිත. අනිදර්ශන කියන්නේ නිදර්ශනයක් දෙන්න බැරි. يعني නිදර්ශනයක් දෙන්න පුළුවන් ඒවට කියන සනිදර්ශන කියලා. නිදර්ශනයක් දෙන්න බැරි ඒවට කියන අනිදර්ශනයි කියලා. ඔන්න ඕක අපි තේරුම් ගන්න ඕනේ. සනිදර්ශන රූපය තමයි රූපායතනය, හැට පෙනෙන රූපායතනය. අනික් සියලුම රූප අනිදර්ශනයි. හැබැයි මේ සනිදර්ශනයි කියන එක රූපායතනය පොඩ්ඩක් තේරුම් ගන්න ඕන නම් හොඳයි. හින්ද දැන් මම ගොඩක් වෙලාට ගන්න උපමාවක් තමයි මාව මරගෙන කරන උපමාවක්. දැන් මාව දැක්කහම ඔබ අතර කවුරු කියලාද කියන්නේ? ස්වාමීන් වහන්සේ නමක් කියලා කියනවා. ඒ ස්වාමීන් වහන්සේ නමක් කියලා අපි ඉගෙනගෙන තියෙන ඉඳ දැකලා තියෙනවා. අපි සිවුරු ගැන දන්නවා, අහලා තියෙනවා, අපි දන්නවා, ඉගෙනගෙන තියෙනවා. නැත්තම් මාව ඉස්සෙල්ලා දන්නවා ස්වාමීන් වහන්සේ නමක් කියලා. ওই ටික දන්නෙත් නැහැ කියලා හිතන්නකෝ. සිවුරු ගැන දන්නෙත් නැහැ, ස්වාමීන් වහන්සේලා ගැන දන්නෙත් නැහැ, හාමුදුරු ගැන දැකලත් නැහැ. හැබැයි හාමුදුරු ගැන අහලත් නැහැ. හැබැයි ඇස් පේනවා නම් පේනවද නැද්ද? එතකොට පේන්නේ හාමුදුරු කෙනෙක් කියන්න පුළුවන් පේන දෙයට. නෑ, අපිට එහෙම සංඥාවක් නෑ නේ. එතකොට කියන්නේ කවුරු කියලාද? සාමාන්‍ය මිනිස්සෙක් කියලා කියනවා. දැන් මිනිස්සෙක් කියලා කියන්නේ තායි අපි ඉගෙන ගත්ත එකක්. අපි උදාහරණ ගත්තොත් කන්නඩියෙක් අපේ මොනවද දැකලා නැහැ කියලා හිතුවොත් අපි වෙන මිනිස්සුව දැකලා නැහැ. තමන්ව දැකලත් නැහැ, වෙන මිනිස්සුන්ව දැකලත් නැහැ, මිනිස්සුව කියලා ඉගෙනගෙනත් නැහැ. ඒත් ඇස් පේනවා නම් පේනවනේ. එතකොට අපි කියයි මට සත්‍යයක් කියලා කියයි. ඒ වගේම පොඩි කාලේ ඉඳලා අපිට මොනවා හරි මේ පොතක් කියලා උගල දුන්නොත් මේකට පොත කියයි. මොනවා හරි දාපු නමක් කියන්නේ අපි හැම වෙලාවම ඉගෙන ගත්ත එකක්. හැබැයි කිසිවක් ඉගෙන ගත්තේ නැති කෙනෙකුටත් මේ රූපය පේනවනේ. අන්නේ පේන රූපය මොකක්ද? අන්නේ ඇත්තටම ඔය ඉගෙනගෙන දාපු ටික අයින් කරලා, ඒ කියන්නේ මනසින් කියන ටික අයින් කරලා, මනසින් දැනගෙන හිතෙන් කියන ටික, හිත සම්බන්ධ කරලා කියන ටික අයින් කරලා සුද්ධව ඇහැට පේන රූපය. නැත්නම් ඒකට රූප ආයතනය කියලා. يعني රූප ආයතනය කියන්නේ මොකද්ද කියලා අපි ඉගෙන ගන්න ඕනේ. උදාහරණ ගත්තොත් දැන් ඔය ටික ඔක්කොම අතහැරලා මේ පේන රූපේ අපිට පේන්න ඕනේ ඇත්තරම තියෙන දේ. දැන් අපිට අහුවෙන්නම හාමුදුරු නමක් තමයි. නැත්නම් මිනිස්සෙක් සත්‍යයක ඇත්තරම ඔය ටික දන්නේ නැති කෙනෙකුට එයාටත් පේනවා, එයාට පේන්නේ මෙච්චරයි. පේන මට්ටම. කිසිවක් ඒ ගැන විස්තර කරන්න බැරි කෙනෙකුට වෙන විස්තරයක් දන්නේ නැහැ. එයාට පේන අවසන් ස්වභාවය. ඒක ගන්නම පොඩි ක්‍රමයක් කියන්නම්, වෙන උපමාටිකෙන් පැහැදිලි කරන්නම්. මේ බිත්තිය එක, මේ බිත්තිය සුදු පාට ගාව බිත්තියක් තියෙන්නේ. මේ බිත්තිය අපි දියසායන් ටිකක් දුන්නොත් අපිට බැරිද මගේ රූපේ ඒ විදිහට අඳින්න, හාමුදුරුවන්ගේ රූපේ ඒ විදිහට අඳින්න චිත්‍ර පුළුවන් කෙනෙක් හිටියෝ? පුළුවන්. එයා මේ චිත්‍රය ඇඳහම දැක්කේ ගමන් හාමුදුරු කියලා සිහි වෙනවා නේ. එහෙනම් ওই චිත්‍රය ඇඳේ අපි දියසායන් වලින්. දියසායන් වලින් ගෑවේ එක එක පාට ටිකක්. ඒ එක එක පාට ටිකක් දකිනකොට අපිට හාමුදුරු කියලා සිහි වෙලා. මේ රූපය බලාගෙනයි ඒක ඇඳේ. මෙතන පේන එකයි එතන ඇඳේ. එහෙනම් මෙතන දැක්කේ ගමන් හාමුදුරු කියලා සිහි වෙනවා. එතන දැක්කමත් හාමුදුරු කියලා සිහි වෙනවා. එහෙනම් දෙකේම එකක් සිහි වෙන්න නැ, එකම දේ පේන්න ඕනේ. අපි ඒ වගේම දන්නවා මේක බලාගෙන තමයි ඒක ඇඳේ කියලා. චිත්‍ර දන්නගෙන හරියට ත්‍රිමාණව ඇඳලා තියෙනවා. එතකොට දෙකේම හාමුදුරු කියලා සිහි වෙනවා. එතන තියෙන්නේ අපි දන්නවා පාට ටිකක් කියලා. දියසෑන් වලින් ගෑවේ එක එක පාට ටිකක්. එහෙනම් පාට ටිකක් දකිනකොට එතන හාමුදුරුව සිහි වෙලා. මෙතනත් හාමුදුරුව සිහි වෙනවා. එහෙමනම් එකම හාමුදුරුව සිහි වෙන්නේ, එහෙනම් මෙතනත් පේන්න ඕනේ ඒකම තමයි. නෙමෙයිද? ඒකමයි පේන්න ඕනේ. එහෙනම් එතන තියෙන්නේ පාට ටිකක් නම් මෙතනත් පේන්න ඕනේ පාට ටිකක්මයි. ඔන්න ඔහොම හිතුවොත්, හොඳට හිතලා බැලුවොත් අපිට පේනවා ඇත්තටම හැට පෙළලා තියෙන පාට ටිකක් කියලා. ඔය දේ ඇහුවට පදි අපි ලෝකේ දකින දකින හැම දෙයක්ම පාට ටිකක් ලෙස බලන්න ඕනේ. මේ අකුරක් කිව්වත් බලන්න පාටක්ද නැද්ද පේන්නේ කියලා, පොතක් කියලා කිව්වත් පාටක්, ඇඳුමක් කිව්වත් පාටක්, එහෙම නැත්නම් මේ කණ්ණඩිය කිව්වත් පාට ටිකක්, මේසයක් පුටුවක්, අපි දකින හැම දෙයකම තියෙන පාටක් නේද කියලා බලන්න. ගහක් බැලුවා බලන්න කොළ පාට, දුඹුරු පාට, අළු පාට, ඒ වගේ නේද කියලා. තව කාගේ හරි ඇඳුමක් දැක්කත්, වාහනයක් දැක්කත්, ওই විදිහට ලෝකේ තියෙන හැම දෙයක් දෙයක්ම අපි බලනවා ඇත්තටම පේන්නේ මොකද්ද කියලා. ওই විදිහට බලනකොට අපිට ස්ථීරවම පේනවා, ස්ථීර වෙනවා අපි දැක්ක දේ මොකද්ද? එහෙනම් පාට ටිකක් කියලා. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ දේ ඇහැට පේන්නේ පාට ටිකක් කියන තැනින්, එහෙනම් ඒක ඇත්තම තමයි කියලා. වර්ණයක්මයි පේන්නේ, පාටක්මයි පේන්නේ. ඉතින් ඒ පාට දිගටම නැති හින්දා දැන් මේ මයිකේ ගත්තා, මේ පාට මෙතනින් ඉවර වෙච්ච හින්දා මේ හැඩේ ඇවිල්ලා. තවදුරටත් පාට තිබුණා නම් ওই හැඩේ නැති වෙලා යනවා. එහෙනම් මේ හැඩයත් ඇතුලේ පාටෙන් ඒ පාට කළු පාට, සුදු පාට, නිල් පාට, කා පාට කියලා අපි ඉගෙන ගත්ත දෙයක් තියෙනවා. ඒ විදිහට තමයි දන්නේ. නමුත් සීමාව තමයි පේන්නේ පාට ටිකක් කියන තැන. ඒක නිල් කහ කියන එකත් ඒ මනසෙන් කියන්න වෙන්නේ, මනසෙන් දැනගෙන ඉගෙන ගත්ත එකකින්. නැත්නම් හැඩයක් කියන්න වෙන්නේ එහෙමයි. හැබැයි පේන සීමාවේ දෙක තියෙනවා. يعني පාට වෙනසක් තියෙනවා. ඒ වගේම හැඩේ වෙනසකුත් තියෙනවා. පේන සීමාවේදී පාටක් කියනකොට මේ හැඩෙත් එතන තියෙනවා. ඒ හැඩ ලක්ෂණයත්. හැබැයි ඒක ඒ පාට නිසාවයි හටගත්තේ. ඒකත් මතක තියාගන්න. එහෙනම් ඇහැට පෙනෙන රූප ආයතනය කියන්නේ පාට ටිකක්. අන්න ඒකට උපමා දෙන්න පුළුවන්. එහෙනම් පාටට ගන්න අපිට කොහේ හරි ආයතිත්‍රා දෙන්න පුළුවන්. ඔය විදිය උපමා දෙනවා, නිදර්ශන දෙන්න පුළුවන්. මේ වගේ එකක් කියලා ඒක පෙන්නලා දෙන්න පුළුවන්. අපි දැකලා තියෙන එකනේ. ඔව්. එහෙනම් මේ ඇස්සට පෙනෙන රූප ආයතනය සනිදසනයි. නිදර්ශනයක් දෙන්න පුළුවන්. නිදර්ශන සහිතයි. නිදර්ශන දන්න පුළුවන්. ඒ වගේම අනික් රූප එකක්වත් නිදර්ශනයක් දෙන්න බෑ. අනිදසනයි. අපි බැලුවොත් ඒක දැන් මෙහෙම බැලුවොත් ඇස කන නාසය දිව ශරීරය. දැන් අපේ ඇහැට පේන්නේ පාට ටිකක්. එහෙනම් හාමුදුරුව කියලා දැන් මාව පෙන්නලා කියලා කිව්වට මෙතන පේන්නේ පාට ටිකක් නේද? එහෙනම් පෙන්නලා තියෙන රූප ආයතනය. එහෙනම් මේ ඇහැද දැකලා තියෙන රූප ආයතනයක්ද? රූප ආයතනයක්. එහෙනම් ඇස කන නාසය දිව ශරීරය මනස අපි දකින්නේ නැහැ. දකින්නේ රූප ආයතනයක්. එහෙනම් මෙච්චර කල් අපි ඇහැ කියලා කියාගත්තේ වරද්දලා මේකට. ඒ අපේ අම්මා තාත්තා නැත්නම් ගුරුවරු ඒ ලෝකයෙන් ගන්නපු දෙය. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇහැ අනිදස්සනයි කියලා. නිදර්ශනයක්වත් දෙන්න බෑ කියලා. මොකද ඇහැ මේක කපල බැලුවත් ඇහක් නෙමෙයි හම්බෙන්නේ, ඒත් රූප ආයතනයම හම්බෙන්නේ. පාර ටිකක්මයි හම්බෙන්නේ. අන්වේක්ෂකෙන් බැලුවොත් පාර ටිකක් හම්බෙන්නේ. එහෙනම් කවදාවත් අපිට ඇහක් දකින්න බෑ. දකින්න පුළුවන් රූප ආයතනයක විතරයි. එහෙනම් නිදර්ශනයක් දෙන්න පුළුවන් රූප ආයතනයකට විතරයි. අන්නේ හින්දා අනික් රූප සියල්ලම අනිදස්සනයි. රූප ආයතනය හැර අනික් සියලුම රූප අනිදස්සනයි. උන්නේ දේ ඉගෙන ගන්න ඕනේ කොටසක්. ඊට පස්සේ දැන් අපිට රූප උගන්වන්න රූප ටික කියලා දෙන්න පුළුවන්. හැම රූපයක්ම අපි ඉගෙන ගන්නේ මොකටද? ඒ රූපේ සත්‍ය ස්වභාවය අවබෝධ කරලා ඒ රූපේ පිරිසිඳ දකින්න. පිරිසිඳ දකින්නයි කියලා කියන්නේ අපි වේදනා සංඥා සංකාර විඥාන ඉගෙන ගන්නකොට නැත්නම් හිත ඉගෙන ගන්නකොටත් ඔටිය කරා. නේද රූපෙත් අපි බලනවා මොකද්ද? රූපේ අපි රූපේ සත්‍ය ස්වභාවය රූපේ අනිත්‍යයි. අනිත්‍ය හින්දා දුකයි. ඒ වගේම අනාත්මයි. සාරයක් නැහැ. ආත්ම වශයෙන් ගන්න දෙයක් නැහැ. මොන්නේ දේ අපි අවබෝධ කරගන්නයි රූපේගෙන ගන්න. රූපේගෙනගෙන මොනවද රූප කියලා අපි දැනගන්නවා. ඒ හැම රූපයක්ම සතර මහා ධාතුන්ගේ උපාදාය රූප කියලා අපි ඉගෙනගත්ත ඔක්කොම රූප ටික අනිත්‍ය ලෙස, දුක් ලෙස, අනාත්ම ලෙස අවබෝධ කරගන්නවා අපි. එහෙම අවබෝධ වුණොත් අනිත්‍ය, දුක්, අනාත්මයි කියලා ඒ ඇත්ත අපේ ජීවිතයේ ඇත්ත බවට පත් වෙනුත් දැන් අපි ගහගත්ත ඇත්ත අපේ දෘෂ්ටියේ පිරිසුදු වෙනවා. ඒක එහෙමමයි කියලා. එතකොට අපේ ඒ රූප කෙරේ තියෙන තණ්හාව නැති වෙනවා. මොකද අනිත්‍ය යමක් තියෙන එක දුකක්. දුක් දෙය කොහොමද දුකක්? අන අනාත්මයි කියන්නේ දේවලුත් අල්ලගත්තාම දුක වෙනවා අපිට. එහෙනම් අනිත්‍ය දෙය අල්ලගත්තත් දුක වෙනවා, දුක් දෙය අල්ලගත්තත් දුක වෙනවා, අනාත්ම දෙය අල්ලගත්තත් දුක වෙනවා. එහෙමනම් ඒ රූප අනිත්‍ය, දුක, අනාත්ම නම් රූපය නිසා අපිට දුක වෙනවා. එතකොට අපිට ඕක අවබෝධ වුණොත් අපි දුකට කැමති නැති නිසා රූප අල්ලගන්නේ නැහැ. ඇයි? රූප අල්ලගත්තොත් දුක අල්ලගත්ත වෙනවා. දුකට අකමැති කෙනෙක් එන රූප අල්ලගන්නේ නැහැ. අන්න එතකොට ඒ රූපය කෙරෙහි තියෙන චන්දරාගය නැත්නම් තණ්හාව නැති වෙලා යනවා. දුකට හේතුව තණ්හාව නිසා. තණ්හාව නැතුනම් දුක නොහට ගැනීම නූපදීමක් වෙනවා. හේතුඵලනේ තණ්හාවෙන් දුක හටගත්තේ. තණ්හාව නැතුනම් දුකක් නොහට ගන්නවා, නූපදීමක් වෙනවා. නැත්නම් නැත්තරම නැති වෙලා යනවා දුක. ඔන්න ඔය සඳහායි අපි රූපය ඉගෙන ගන්නේ. එහෙනම් ඉස්සෙල්ලා අපි කරන්නේ රූපය මොකක්ද කියලා දැනගන්නවා. රූප ඒ වගේම එක අනිත්‍ය, දුක්, අනාත්ම ලෙස දකිනවා. ඒක තීරණය කරනවා. ඊට පස්සේ ඒකේ තියෙන තණ්හාව නැති කරනවා. තීරණ පරිඥා කියලා. ඥාත පරිඥා කියලා රූපය හරියට දැනගන්නවා. තීරණය කරන එකට තීරණ පරිඥා. ඒක තණ්හාව ප්‍රහාණය කරලා දුක නැති කරන එකට කිව්වා ප්‍රහාණ පරිඥා කියලා. අන්න ඒ සඳහායි අපි රූපය ඉගෙන ගන්නේ. එහෙනම් දැන් අපි අර මූලික ටික දන්නවා. මොනවා සඳහාද රූපය ගෙන ගන්න? රූපය මොන වගේද? සප්පටික අප්පටික කියලා දන්නවා. අත්බව පරියාපන්නව, අනිදස්සන සනිදස්සව දන්නවා. උපාදායස උපාදාය නොවන රූප කියලා දන්නවා. ඔන්නෝම අපි ඔය ටික ඔය මූලික ටික දැනගෙන අපි මුලින් කිව්ව උපාදාය රූපයි උපාදාය නොවන රූපයි කියලා බෙදුවේ. ඒකේ සරලෝකම් කිව්ව උපාදාය නොවන රූප කියන්නේ පොට්ටබ්බ ආයතන ආපෝ ධාතුව, ඒ කියන්නේ සතර මහා ධාතු ටික කියලා. ඊට පස්සේ උපාදාය රූපලෙක පටන් ගමු. එඟට පළවෙනි රූපේ තමයි ඇහැ. නැත්නම් චක්කායතනය. චක්කායතනය කියන්නේ අපි දන්නවා අනිදස්සනයි කියලා දැන්. ඊළඟට සප්පටිකයි කියලා දන්නවා. ඒ තමන්ගේ ආත්මභාවයට අයිති අත්ත්වභාව පරියාපන්නයි කියලා. ඒ වගේම සතර මහා ධාතුන්ගේ සතර මහා භූතයන්ගේ උපාදාය රූපයක්. ඒ වගේම ඇහැ කියන්නේ ඇහක් අපිට හම්බෙන්නේ නම් රූපේ ගැටෙන වෙලාවටයි. ඇහ අනිදස්සනයි. අපිට වෙන තැනක් නැහැ නිදර්ශනයක් දෙන්න, අපිට හම්බෙන්න තැන නැහැ. ඇහ අපිට පේන්නේ නැහැ. අතින් අල්ලන්නත් බැහැ. සද්දයක් කරනොත් ඒක ඇහැ නෙමෙයි. ගඳක් දැනුනොත් ඒක ඇහැ නෙමෙයි. රසක් දැනුනොත් ඒකත් ඇහැ නෙමෙයි. ඇහැ කියන එක නම් හම්බෙන්නේ රූපය පේන වෙලාව තමයි. මොකද අන්ධයාට රූපේ නැහැ. රූපේ එන්නේ ඇස් තියෙන කෙනෙකුට. එහෙනම් රූපයක් දකින වෙලාවක ඇහක් තියෙන්නම ඕනේ. එහෙනම් රූපය තමයි ඇහි ගැටෙන්නේ. ඇහැ ගැටෙන්නේ රූපේ. ඒ වගේම ඇහෙන් දකින්නේ රූපය. එහෙනම් අතීත වර්තමාන අනාගත යන තුන් කාලෙම ඇහි ගැටුනොත් ඇහෙන් දැක්කොත් දකින්නේ ඒ තුන් කාලෙම දකින දෙයට කියනවා රූපායතනය කියලා. එහෙනම් රූපායතනයක් දකිනවනම් යමක් ඒකට කියනවා ඇහැ කියලා. අනිත් පැත්තට ඒ වගේ තමයි ඇහැයි රූපය නිසා හටගන්නවා චක්කු විඤ්ඤාණය. එහෙනම් චක්කු විඤ්ඤාණය රූප දැනගන්නව හිත. ඒ හිත හටගන්නව නම් හටගන්නේ ඇහැ කියන වස්තුවේ හින්දා. ඇහැක් මූලික කරගෙන, ඇහැ අධිපති කරගෙන. ඊළඟට ඒ වගේ චක්කු සම්පස්සේ ඒ වේදනාව, ඒ සංඥාව, ඒ හිතේ චේතනාව, ඒ ඔක්කොම හටගන්නේ එහෙමයි. එහෙනම් ඇහැ හම්බ වෙන්නේ අපිට එන රූපයක් තියෙන වෙලාවමයි. එහෙනම් අපි මෙහෙම රූපයක් දිහා බලනකොට ඇහැ හටගන්නවා, රූපයත් හටගන්නවා. ඒ රූපයෙන් අපි හිත ගෙනිච්චට පස්සේ නැත්නම් වෙන අරමුණට ගියාම ඒ ඇහැත් නැති වෙලා යනවා, ඒ රූපයත් නැති වෙලා යනවා. ඇයි? අපි ළඟ තියෙන වෙන ඇහැක වෙන රූපය වෙන සද්දයකට ගියා කියන්නේ. එතකොට රූප ගැනත් කතාවක් නැහැ. එතකොට ඒ ඇහැ රූපය නැති වෙලා කණයි සද්දය තමයි ඒ වෙලාවේ තියෙන්නේ අපිට හම්බ වෙන්නේ. එහෙනම් මේ වෙලාවේ හම්බ වෙන ඇහැයි රූපයයි නැති වෙලා ගිහිල්ලා. ඒ කියන්නේ මම බලනකොට ඒ රූපය හටගත්තා, එන ඇහත් හටගත්තා. ඊට පස්සේ ඒ අරමුණින් යනකොට ඒ රූපය ඇහැ නැති වෙලා ගියා. එහෙනම් ඒ ඇහැ අනිත්‍යයි. හටගෙන නැති වෙනවා ගැන අනිත්‍යයි. අනිත්‍ය නිසා අනිත්‍ය ස්වභාවය දුකක්. එහෙනම් අනිත්‍ය දුක් දෙයක් ආත්ම වශයෙන් ගන්න දෙයක් නැහැ. ඒ හින්දා අනාත්මයි. මම කියලා ගන්න දෙයක්, මගේ ආත්මය කියලා ගන්න දෙයක් නැහැ. ඒක අනිත්‍ය දුක් දෙයක්. මොකටද අපි මම කියලා ගන්නේ? අන්න ඒ හින්දා අනාත්මයි. එහෙනම් ඔන්නෝම තේරුම් ගත්තොත් ඇහැ අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා. ඔන්නෝ විදිහට අපි කන ගැනත් ඉගෙන ගන්නවා. දැන් හරි ලේසි. සද්දයක් ගැටුනොත්, සද්දයක් ඇහුනොත් ඒ කණෙන්. අතීත වර්තමාන තුන් කාලෙදිම සද්දයක් කම්මලිලාක තමයි කණක් තියෙන්නේ. සද්දෙත් අනිදස්සනයි, කණත් අනිදස්සනයි. එහෙනම් සද්දය ආත්මභාවයට අයිති. ආත්මභාවයට එකක්. ඒකට හම් වෙන බාහිර සද්දය. ඒ සද්දය තියෙන ලාට තමයි එහෙනම් කණක් ගැන අවධානයක් තියෙන්නේ. එහෙනම් කණක් තියෙන ලාට සද්දයක් තියෙනවා, සද්දයක් තියෙන ලාට කණක් තියෙන. ඒක ගැටුනොත් තමයි, එහෙනම් කණේ ගැටුණා නම් ගැටුනේ, කණෙන් දැනගත්තා නම් දැනගත්තේ සද්දය. එහෙනම් සද්දයක් ගැටුණා නම් ගැටුනේ කණක. එහෙනම් ඔන්න ඔය නිසා එහෙනම් අපි කණ ගැනත් දන්නවා. කණත් අත්වාව පරියාපන්නයි, සප්පටික අපි දන්නවා. ඒ වගේ තමයි අනිදස්සනයි. ඒ වගේම කණත් සද්ද නැති වෙනකොට සද්ද නැති වෙන වගේම කණත් නැති වෙලා යනවා. ඒක හම් වෙන්නේ නැහැ. ඊට පස්සේ නම් කණත් අනිත්‍යයි. අනිත්‍ය නම් දුකයි. අනිත්‍ය දුක් දෙයක් අනාත්මයි. එහෙනම් කණත් අනිත්‍යයි, දුකයි, අනාත්මයි. අපි ඉගෙන ගත්ත ටික තමයි සතර මහා භූතන්ගේ උපාදාය රූපයක්. ඒ ටික අපි ඉස්සෙල්ලා කිව්වා. ඊට පස්සේ අනිදස්සනයි, සප්පටිකයි, ආත්මව පරියාපන්නයි. එහෙනම් ඒ වගේ තමයි කනක ගැටුණා නම් ගැටෙන සද්දයක් කියලා. ඇහෙනවා නම් ඇහෙන්නේ සද්දයක් කියලා. එහෙනම් සද්දයයි කනයි හටගෙන නැති වෙනවා. එන කන හටගෙන නැති වෙනවා කියන්නේ අනිත්‍යයි. අනිත්‍ය නිසා දුකයි. අනිත්‍ය දුක්යක් අරයක් නැහැ, සාරයක් නැහැ, ආත්ම වශයෙන් ගන්න දෙයක් නැහැ. එන අනාත්මයි. ඔන්නෝම අපි කන ගැන දැනගන්නවා. ඊළඟට නාසයත් එහෙමම තමයි. ඔය විදිහමයි. නාසෙන් දැනගත්ත දැනගත්තේ ගන්ධයක්. ගන්ධයක් තියෙන ලාක තමයි අපි දන්නේ මේ නහයෙන් තමයි ඒක දැනගත්තේ කියලා. නැත්තම් නහය තමයි ගන්ධය ගැටලා තියෙන්නේ කියලා. එහෙනම් කොයි කාලෙක හරි ගන්ධයක් අපිට හම් වෙනව නම් හම් වෙන්නේ නාසයක් ඉඳම තමයි. එහෙනම් ගාන ආයතනේ නැත්තම් නහය කියන එකත් අර විදිහම අත්බව පරියාපන්නයි. තමන් කියලා අපි කියන්නේ ඇස කන නාසය දිව ශරීරය මනස තමන් කියලා ගන්න අපි. ආත්මාවට අයිති ආත්මව පරියාපන්න. ඒ වගේම තමයි සතර මහා භූතයන්ගේ උපාදාය රූපයක්. ඒ වගේම සප්පටිගයි අනිදස්සනයි. ඒ වගේම ගඳ නැති වෙනකොට නහයත් නැති වෙනවා. නහය අනිත්‍යයි. අනිත්‍ය නිසා දුකයි. අනිත්‍ය දුක් දෙයක් අනාත්මයි. එහෙනම් අනිත්‍ය දුක් අනාත්ම දෙයක්. ඊළඟට ඒවගේම දිවත් එහෙමම තමයි. දිවත් දැන් අපිට අලුතෙන් කියන්න දෙයක් නැමනවාද? උපාදාය රූපයක්, සප්පටිගයි, අනිදස්සනයි, ඒවගේම දිවෙන් දැනගන්නේ රස, රසත් තියෙන ලාක තමයි දිවක ගැටනු ගැටෙන රසක්, ඒවග තමයි රස ගැටනුත් ගැටෙන දිවක, දිවෙන් විඳින්නේ දැනගන්නේ රසක්. එනම් රසත් දැනගත් යන දැනගත දිවකින්. එනම් මේ එකක් තියෙනකොට අනික තියෙන, අනික නැතිනකොට එකක් නැති වෙනවා. එනම් රස නැති වෙනකොට දිව නැති වෙලා ගිහිල්ලා. එනම් ඒකත් අනිත්‍යයි, දුකයි, අනාත්මයි. එනම් දිව කියන්නේ නැත්තම් ජීව ආයතනය අනිදස්සනයි, සප්පටිගයි, අත්බව පරියාපන්නයි, උපාදාය රූපයක් අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා. ඊළඟට අපිට තියෙන කය. කයත් එහෙම තමයි. කයේ ගැටුණොත් ගැටෙන්නේ පොට්ටප්පයක්, නැත්නම් පහසක්. පහසක් ගැටුණු ගැටෙන්නේ කයේ. එහෙනම් කයෙන් දැනගන්නවා දැනගන්නේ පහසක්මයි. يعني කොයි කාලේ කාරේ. ඒ වගේ අපි දන්නවා කය කියන්නේ අනිදස්සන එකක්. මේ පේන්නේ රූප ආයතනයක් කය නෙමෙයිනේ. එහෙනම් අනිදස්සන සප්පටිග, ඒ වගේම අත්බව පරියාපන්න. ආත්මව පරියාපන්න කියන්නේ දැන් තමන්ගේ ආත්මයට අයිති කියලා සලකන ඒ කය කියන්නේ. පහස තියෙනකොට කය තියෙනවා, පහස නැතිනකොට කය නැති වෙලා යනවා. එහෙනම් අනිත්‍ය දුක් වූ අනාත්ම වූ දෙයක් කය කියන්නේ. ඔන්න කාය ආයතනය. හොඳයි, ඊළඟට රූප ආයතනය. අපි රූප ආයතන ගැන ගොඩක් කිව්වනේ. ඇහැ ගැන කියපු ගමන් රූප ආයතන ගැනත් කියලා. ඇහැක් තියෙනවා කතාව රූප ආයතනයක් තියෙන්නේ. ඇහැ නැති වෙනකොට රූප ආයතන ගැන කියන්න දෙයක් නැහැ. එහෙනම් ඒ වෙලාවේ හටගෙන ඒ වෙලාවේ නැති වෙන එකක්. එහෙනම් අපි බලන වෙලාවේ වුණ රූප ආයතනය හටගන්නවා. ඒ රූප ආයතන අපි ඒ අරමුණේ යනකොට ඒක නැති වෙලා යනවා. අපි කිව්වා පාට ටිකක් කියලා, සනිදස්සනයි කිව්වා, ඒ වගේම කිව්වා සප්පටිගයි කියලා, ඒ වගේ තමයි සතර මහා ධාතුන්ගේ උපාදාය රූපයක් කිව්වා. එහෙනම් ඒ රූප ආයතනය කියන්නේ මොනවද? සනිදස්සන, සප්පටික, උපාදාය රූපයක්, ඒ වගේම තමයි වෙන පාට ටික. පාටක් තමයි කිව්වා පේන්නේ. පාට වර්ණ සටහනක් නැත්නම් වර්ණ ටිකක් නැත්නම් පාට ටිකක්. ඒකට කිව්වා රූප ආයතනය කියලා. ඒ රූප ආයතනයත් අනිත්‍යයි, දුකයි, අනාත්මයි. ඒ රූප ආයතනය යන සද්ද ආයතනත් එමය. කණේ ගැටෙන එක යන සප්පටිගයි. ඊළඟට කණෙන් අහනෝ ගැටෙනනේ. එහෙනම් සප්පටිගයි. ඒ වගේම තමයි උපාදාය රූපයක්. සප්පටිගයි උපාදාය රූප අනිදස්සනයි. ඒ වගේම අපි දන්නවා සද්දය හටගෙන නැති වෙනවා, අනිත්‍යයි. එහෙනම් අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා. ඊළඟට ගන්ධයත් එහෙම තමයි. අපි දන්නවා ඒකත් ඒ විදිහම තමයි කියලා. සප්පටිගයි, අනිදස්සනයි, අනිත්‍යයි, දුකයි, අනාත්මයි, උපාදාය රූපයක්. ඇයි? අපි නාසය ගැනගෙන ගත්තා. නාසය ගැටෙනවා නම් ගැටෙන්නේ ගන්ධය. එහෙනම් ගන්ධය ගැටෙනවා ගැටෙන්නේ නාසයක. ඔය දෙක එකක් තියෙන එකක් තමයි. අනික ගැන කතා කරන්න වෙන්නේ. එහෙනම් රසත් එහෙමම තමයි. රස ආයතනය නැත්තම් රස කියන එකත්, ඒකත් ගැටුණා නම් ගැටෙන ජීව ආයතනේ, දැනගත්තන දැනගත්තේ දිව්‍ය ආයතනයෙන්මයි. يعني ජීව ආයතන ගැටුණොත් ගැටෙන රසක්, ජීව ආයතනේ ඒ හැප්පුණොත් හැප්පෙන්නේ ආපහු රසක්. කොයි පැතර ගත්තත් රස ගැටුණොත් ගැටෙන්නේ ඒකේ, ජීව ආයතන ගැටුණොත් ගැටෙන්නේ රසෙම තමයි. එහෙමනම් එකක් තියෙනකොට තමයි අනික තියෙන්නේ. ඒකත් එහෙනම් අනිත්‍යයි, නැති වෙලා යනකොට හටගෙන නැති වෙලා යනවා. ඒක රස දැනෙනකොට හට ගන්නවා, රස නැති වෙනකොට නැති වෙලා යනවා. අපි රාහ බලනවා මොනවා හරි, ඒ රාහ හට ගන්නවා ඒ වෙලාවේ. ඒ රස නැති වෙලා ගියාම ඒක නැති වෙලා ගියා. ඒක අනිත්‍යයි. අනිත්‍ය නිසා දුකයි, අනිත්‍ය දුක් දෙයක් අනාත්මයි. එහෙනම් රස ආයතනයත් එහෙමම තමයි. මොනවද? උපාදාය රූපයක්, සප්පටිගයි, ඒ වගේම අනිදස්සනයි, අනිත්‍යයි, දුකයි, අනාත්මයි. අපි රස ගැන ඉතින් විශේෂයෙන් විස්තර කරන්නේ. රස කියන එක අපි දන්නවා. මම ඉතින් රස ගඳ කියන්නේ මොකද්ද කියලා විස්තර කරන්න හැදුවේ නෑ. කවුරුත් දන්නවා ගන්ධ ආයතනය නැත්නම් රස ආයතනය ගැන රසයි ගඳයි කියලා දරා ගන්නවා. ඊළඟට තියෙනවා සප්පටික රූප ඔච්චරයි උපාදාය රූප. මොකද පොට්ටබ්බ ආයතන උපාදාය රූපයක් නෙමෙයි. ඒකේ තියෙන්නේ පඨවි, තේජෝ, වායෝ. ඒක නූපාදාය රූප වලට අයිති වෙන්නේ. කයට දැනෙන පොට්ටබ්බය නැත්නම් පහස. ඊළඟ උපාදාය රූප සප්පටිකව නෙවෙයි අප්පටික ටික. නැත්නම් ඒකට කියන සුක්කුම රූප කියලාත් කියනවා. අප්පටික රූපවල පළවෙනි එක තමයි ස්ත්‍රීන්ද්‍රිය රූපය. ස්ත්‍රීන්ද්‍රිය රූපය කියලා කියන්නේ යම් කරුණකින්. ඒ කියන්නේ අපිට මෙහෙම තේරෙන මෙයා ස්ත්‍රියක් කියලා. අපිට වෙන ස්ත්‍රී නිමිත්තෙන්ද, ස්ත්‍රී ලිංගයෙන්ද, ස්ත්‍රී කටහඬ නැත්නම් ස්ත්‍රී ස්වභාවය, ස්ත්‍රී කම නැත්නම් ස්ත්‍රී ගතියෙන්ද, ස්ත්‍රී ආකල්ප ඔන්නෝයින්ද අපිට තේරෙනවා මේ ස්ත්‍රියක් කියලා. මනසින් දැනගන්නවා අපි මෙයා ස්ත්‍රියක් කියලා. පේන්නේ පාට ටිකක්. හැබැයි අපිට නිකන් තියෙන හැඩය, ස්ත්‍රී ස්වභාවය, ස්ත්‍රී ලිංගයෙන්ද, ස්ත්‍රී ආකල්ප, ස්ත්‍රී කම, ස්ත්‍රී භාවය, අන්න ඒ ටිකට කියනවා ස්ත්‍රීන්ද්‍රිය රූපය කියලා. ඒකෙන් තමයි අපි දැනගන්නේ මේ මෙයා ස්ත්‍රියක් කියලා. අන්නේ රූපයට කියනවා ස්ත්‍රීන්ද්‍රිය රූපය. හොඳට බැලුවොත් ඇහැට පේන්නේ පාට ටිකක්. ඒකේ ස්ත්‍රී පුරුෂයෝ නැහැ. කනට ඇහෙන සද්දෙත් නැහැ. දිවට දැනෙන රසෙත් නැහැ. නහයට දැනෙන ගඳෙත් නැහැ. කයට දැනෙන පහසෙත් නැහැ. හැබැයි අපි ස්ත්‍රියක් කියලා නොදැන ගන්නවත් නෙමෙයි. අන්නේ ස්ත්‍රී ස්වභාවය, ස්ත්‍රී භාවය, ස්ත්‍රී ආකල්ප, ඒ වගේම ස්ත්‍රී නිමිත්ත, ස්ත්‍රී ලිංගය, ඔන්නෝවා ටික ඔක්කොම ඒ දැනගෙන අපි ස්ත්‍රියක් කියලා අඳුර ගන්න ගතිය තියෙන්නේ. ඒ ස්ත්‍රී ස්වභාවයට කියනවා ස්ත්‍රීන්ද්‍රිය රූපය. ඒ කියන්නේ අන්නේ ටිකෙන් තමයි අපි ස්ත්‍රියක් කියලා අඳුර ගන්න. ඒ ටිකට කියනවා ස්ත්‍රීන්ද්‍රිය රූපය කියලා. ඒ වගේම පුරුෂේන්ද්‍රියත් එහෙමයි. එහෙනම් පුරුෂ ඉන්ද්‍රිය, ඒවත් පුරුෂ ලිංගය, පුරුෂ නිමිත්ත, ඒ වගේම තමයි පුරුෂ ස්වභාවය, පුරුෂ ආකල්ප, පුරුෂ අදහස්, පුරුෂත්වය, ඔන්න ඔය ටිකට කියනවා පුරුෂේන්ද්‍රිය රූපය කියලා. එහෙම තමයි ජීවිතේන්ද්‍රිය රූපය කියලා ඒකත් තියෙනවා. මේ රූපේ අවශ්‍ය පවත්වනකම, අවශ්‍ය තියෙනකම, අවශ්‍ය රැකගන්නකම, අවශ්‍ය ඒ කියන්නේ රූපය පාලනය කරනකම, ඒකට කියනවා ජීවිතේන්ද්‍රිය රූපය කියලා. ඊළඟට තියෙන වචී විඤ්ඤාප්ති රූපය. වචී විඤ්ඤාප්ති කියලා කියන්නේ කුසල් සිත් තියෙන කෙනෙක් හරි අකුසල් සිත් හරි අව්‍යාකෘත සිත් තියෙන කෙනෙක්ගේ හරි යම් වචනයක් තියෙනවා නම්, යම් කතා කිරීමක් තියෙනවා නම්, කටහඬක් තියෙනවා නම්, යම් ශබ්ද කිරීමක් තියෙනවා නම්, ඒ ශබ්දය ඒකට කියනවා වාචා කියලා. ඒ වචනයෙන් යමක් හඟවනවා නම්, යමක් දැනුම් දෙනවා නම්, ඒ වගේ තමයි යමක් තේරුම් කරනවා නම් අන්නේ රූපයට කියනවා වචී විඤ්ඤාප්ති කියලා. ඒ කියන්නේ අපි අර කියපු වචනවලින් යමක් හඟවනකම, ඒ කියන්නේ යමක් දැනුම් දෙනවා, හඟවනවා, අවබෝධ කරනවා, නැත්නම් යමක් තේරුම් කරන ගතිය, ඒ වචනයෙන් තේරුම් කරන, ඒ තේරුම් කරන ගතියට කියනවා වචී විඤ්ඤාප්ති රූපය කියලා. එහෙනම් ඇත්තටම කරන්නේ අපි දැන් අපි කියනවා මේ පොත කියලා. පොතක් කියලා හඟවන්නේ වචනය කියන්නේ සද්දය, ඒකේ අර්ථයක්. මේ හඟවනවා මේ පොතක්. අන්නේ ඒකමට කියනවා වචී විඤ්ඤාප්ති කියලා. ඊට පස්සේ කාය විඤ්ඤාප්ති. ඒ වගේම තමයි දැන් ඒක හැබැයි වචනෙන් නෙමෙයි කයෙන්. මොකද කුසල් සිත් තියෙන කෙනෙක්ගේ හරි අකුසල් හෝ අව්‍යාකෘත සිතක ඉන්න කෙනෙක් එයා ඉදිරියට යනවා, ආපස්සට එනවා, ඉස්සරහා බලනවා, පැත්තට බලනවා, නමනවා, දිග අරිනවා, හන්දිය ඇඟ තද කරනවා, දැඩිව තද කරනවා. ඒ වගේ එක එක ආකාරයෙන් හඟවනවා, දැනුම් දෙනවා, තේරුම් කරන, අවබෝධ කරනවා යමක්. එහෙන විඤ්ඤාපනය කරනවා එකට කියන්නේ. ඒ මොන හරි දෙයක් තේරුම් කරනවා නම්, අවබෝධ කරනවා නම්, නැත්තම් දැනුම් දෙනවා නම්, හඟවනවා නම්, ඒකට කියනවා කාය විඤ්ඤාප්ති කියලා. දැන් උදාහරණ ගත්තොත් අපි යමක් තල්ලු කරනවා, තද කරලා. අන්න කාය විඤ්ඤාප්ති රූපේ. දැන් නමනවා, දිගාරිනවා. ඒත් කාය විඤ්ඤාප්ති රූප. ඊළඟට හරවනවා. ඊළඟට ඇවිදිනවා. කකුල නමලා දිගැල්ල ඇවිදිනවා අපි. ඒ කාය විඤ්ඤාප්ති රූප. ඒක හිතත් එක්ක තියෙන්නේ. හිතෙන් තමයි විතක්ක විචාර කරලා හිතලා ඒ දේ කරවන්නේ. ඉතින් ඒවට කියනවා කාය විඤ්ඤාප්ති රූප කියලා. කියන්නේ අපි මේ කරන ක්‍රියා ටික, කයෙන් කරන ක්‍රියා. හරියට කරලව ගත්තොත් මේ මට්ටම ගත්තා නම් හරි. ඊට පස්සේ ආකාශ ධාතු රූපය. එන මේ අවකාශයක්, විවරයක්, මේ හිස් බවක් තියෙන සතර මහා භූත නැති තැනක්, මේ දැන් මෙතන හිඩසක් තියෙන්නේ, අන්න ඒ වගේ ඒකට කියනවා අවකාශය කියලා. සතර මහා භූත නැහැ දැන්. පඨවි ආපෝ තේජෝ ආයෝ අපිට එතන පේන්නේ නැහැ, හම්බෙන්නේ නැහැ. පේන්නේ නැහැ කොහොමද? ඒවා හම්බෙන්නේ නැති තැනක් ඒවා අවකාශය කියලා. දැන් කණේ සිදුරු වල, ඇඟ ඇතුලේ තියෙන සිදුරු, නාස් සිදුරු, එහෙම නැත්නම් මේ ලෝකේ තියෙන අවකාශය, ඒවට කිව්වා අවකාශ රූපය කියලා. ඒකත් සතර මහා ධාතුන්ගේ උපාදාය රූපයක්. ඇයි? සතර මහා භූතයන් නිසාන හිස් තැනක් හම්බුනේ ඒවා නැති තැන තමයි හිස්. සතර මහා භූතයන් නැති තැනක් හම්බුනම් තියෙන තැන සතර මහා භූත නැති තැන හිස්. එන ඒ නිසාම තමයි අවකාශයක් හටගත්තේ. අවකාශය ගැන කියන්න වෙන්නේ අනිත් තැන්වල මොනවද තියෙන හින්දානේ. ඒකට සාපේක්ෂව නේ. එතකොට තමයි අවකාශයක් හම්බෙන්නේ. නැහැ මෙතන අවකාශයක් හම්බෙන්නේ මේ හැරි පට ව්‍යාපෝ තේජෝ වලින් මේ ටික තියෙන නිසා මේක ඇතුළේ ඒ ටික නැති නිසා. එතකොට තමයි අවකාශයක් හම්බෙන්නේ. එහෙනම් අවකාශ රූපය. මතං ආකාශ ධාතු. ඊට පස්සේ ලහුතා රූපය. එනේ සහැල්ලුකම නිබර ගතිය. නිකන් ඉක්මනට නිකන් මෘදුව ටග්ගල වෙනස් කරන්න පුළුවන් ගතිය. ඒ කියන්නේ තද නැහැ. නිබරයි සහැල්ලුයි. ඒ වෙනස් කරන්න කර්කශ නැහැ. දරුණු නැහැ. හොඳට වෙනස් වෙන ස්වභාවය රූපයගේ. අන්න ඒකට කියුවා ලහුතා රූපය. අපි කියන්නේ අද නම් බොහොම සහැල්ලුයි කය කියලා. ඒ ලහුතා. ඒව හැදෙන්නේ ගොඩක් කාලවට හිත නිවෙන්න නිවෙන්න ඒව හැදෙනවා. ඒ වගේ තියෙනවා. කියන්නේ ඒ දේවල් වෙනස් වෙන කලබල අඩු වෙන්න එක දරඳ අඩු වෙලා මෙලෙක් වෙලා ඒ සහැල්ලු බව හැදෙනවා. ඒ ලහුතා රූපය. ඊළඟ මෘදුතා රූපය, මෘදුභාවය. තද නැ, ගොරෝසු නැ, මෘදුයි. අන්න ඒකට කිව්වා මෘදුතා රූපය කියලා. ඊට කම්මඤ්ඤතා රූපය. මේ රූපේ කර්මන්නේ භාවය. හොඳට අපි කියන්නේ අද හොඳයි කර්මන්නේ කියලා හොඳට වැඩ කරන්න පුළුවන්, වැඩට සුදුසු බව, යෝග්‍ය බව කර්මන්නේ. හොඳට නැමෙනවා, හන්දියේ හොඳට නැමෙනවා, දිගහැරෙනවා කර්මන්නේ. නියම් ඈලි මෑලි නැහැ. හොඳට කර්මන්නේ ස්වභාවය රූපයගේ යම් එම් කර්මන්නේ ස්වභාවයක් තියෙනවනේ. ඒකට කියනවා කම්මඤ්ඤතා රූපය. ඊට පස්සේ උපචේ රූපය. උපචේ කියන්නේ හට ගැනීම, මුලින් හට ගැනීම. ආයතනයන් හට ගැනීම තමයි රූපයගේ උපචය. රූපයක් හටගන්නේ ආයතනයක් හට ගැනීම තමයි. අපි දන්නවා ඒ විදිහටම තමයි රූපයක් හටගන්නේ, රූපයක් හම්බෙන්නේ එහෙමනේ. ඔව්. ඊළඟට උපචේ සන්තති කියන්නේ ඒ හටගත්තු රූපේ පැවැත්ම, සන්තතිය. ඒක තියෙන්නේ ආයේ රූපය රැස් කිරීම, නැවත 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 ඒක තියෙන එකට කිව්වා රූපේ සන්තතිය කියලා. ඊළඟට ජරතා රූපය. කියන්නේ රූපය කැඩිලා බිඳිලා යනවා, දිරනවා, කැඩෙනවා, බිඳෙනවා, දිරනවා, ඊළඟට හැකිලෙනවා. ඒ වගේ වෙලා යනකට කිව්වා ජරාවට යනවා. ඒක ජරතා රූපය කියලා. ඊළඟට අනිච්චතා රූපය. උපේක්ෂය වෙලා ගිහිල්ලා, වැය වෙලා ගිහිල්ලා අන්තිමට නැත්තරම නැති වෙලා යනවා. අන්තරාධාන වෙනවා. නැත්තං අනිත්‍ය වෙලා යනවා. ඒකට කිව්වා අනිච්චතා රූපය කියලා. මේ හොඳට බලන රූපේ නැත්තරම නැතිවම හැට පේන එකක් එහෙම නෙමෙයි. ඒවා ධම්මායතන නිසාමයි, ධම්මායතනට ඇතුළත් වෙච්ච ධම්මායතන නිසා හටගන්න රූප. ඒවා මනසින් දැනගන්නේ. ඊළඟට කබලින්කාර ආහාර රූපය. කබලින්කාර ආහාරය කියන්නේ එක එක ඇ අපි කන බොන ඒවා. දැන් අපේ ගත්තොත් එහෙම බත් පාන්, කව්පි මුං ඇට, මස් මාළු, කරවල බිත්තර වගේ දේවල් අපේ කබලින්කාර ආහාරය. ඒ වගේම තවත් එක එක ප්‍රදේශවල පාවිච්චි කරන ආහාර තියෙනවා නම් දැන් උදාහරණ ගත්තොත් මේ වගේ රටවල කන්න ඇතුළට සමහර රටවල තව තව ජාති කනවා. ඒ වෙන්න පුළුවන් උදාහරණ ගැරඬියෝ, ගෙම්බෝ. ඒ වගේ කන ඇත් ඉන්නවා. දැන් අපේ රටවල අපිට කබලින්කාර ආහාරයක් කියලා එක වෙන්නේ නැහැ. අපේ ආහාරය කියන්නේ අපේ ජනපදවල ඒව කනවා. ඒ වගේම තමයි යම් ඕජාවකින් යැපෙනවා නම් සම කෙනෙක් ඒවටත් කියනවා කබලින්කාර ආහාරය කියලා. මෙච්චර කල් අපි කියලා දුන්නේ උපාදාය රූප. ඊළඟට නෝපාදාය රූප කිව්වා අපි කව පොට්ටබ්බ ආයතනයයි අපෝ ධාතුවයි කියලා. පොට්ටබ්බ ආයතන සප්පටිකයි. ඊළඟට ආපෝ ධාතුව අප්පටිකයි. එංගව දන්නෝ. ඊළඟට අපි ආපෝ ධාතුව ඉස්සෙල්ල විස්තර කරමු. ආපෝ කියලා කියන්නේ ගලන, වැගිරෙන, ද්‍රව ගතිය, දියර ගතිය. අන්නේ බඳන ගතිය, බන්ධන ස්වභාවය රූපයගේ. අන්නේ එහෙම රූපේ බඳින බඳන ගතියක්, ඇලෙන ගතියක්, දියර ගතියක්, ගලන වැගිරෙන ගතියක් තියෙනවනම් මේ වතුර වගේ ගතියට ඒකට කියනවා ආපෝ ධාතුව කියලා. ඊළඟට පොට්ටබ්බ ආයතනය. පොට්ටබ්බ ආයතනය කියන්නේ ඒකේ තියෙන පඨවි ධාතුවයි තේජෝ ධාතුවයි වායු ධාතුවයි. ඒ කියන්නේ කර්කශකම, උෂ්ණ ගතිය, ඊළඟට හමන ගතිය, පිම්බෙන, හැකිලෙන ස්වභාවය. ඒකට කියන පොට්ටප් ආයතනේ. පොට්ටප් ආයතන ගැටුණොත් ගැටෙන්නේ කයි, කය ගැටුණොත් ගැටෙන්නේ පොට්ටප් ආයතනේ. එන එක සප්පටිකයි, ඒකත් අනිදස්සනයි. අපි දන්න සනිදස්සන එකම රූපේ රූප ආයතන, අනික ඔක්කොම අනිදස්සනයි. ඊළඟට පොට්ටප් ආයතනත් සප්පටිකයි. ඒ වගේම එහෙනම් පාස දැනුණොත් දැනෙන්නේ කයක, ගැටුණොත් ගැටෙන්නේ කයක. එහෙනම් පොට්ටබ්බේ ගැන පාස ගැන පොට්ටබ්බේ, එහෙනම් පොට්ටබ්බේ ගැටුණොත් ගැටෙන්නේ කයකමයි, පොට්ටබ්බේ දැනගත්තු දැනගන්නේ කයකින්මයි. එහෙමනම් පොට්ටබ්බේ තියෙන තැන කය තියෙනවා, කය තියෙන තැන පොට්ටබ්බේ තියෙනවා. ඒ කියන්නේ අපි පහසක් විඳිනවා මෙහෙම කළා, ඒ පහස විඳිනවා, ඒ පහස නැති වෙලා යනකොට කයත් නැති වෙනවා, පොට්ටබ්බේ නැති වෙලා යනවා. එහෙනම් ඒ පොට්ටබ්බේ අනිත්‍යයි. අනිත්‍ය නිසා අනිත්‍යමක් තියෙන එක දුකක්, අනිත්‍ය ස්වභාවය දුකක් හින්දා අනිත්‍ය දුක්තයක්. සාරයක් නැහැ ඒක ගන්න, හරවත් දෙයක් නැහැ. එහෙනම් අසාරයි, කියන්නේ ආත්ම වශයෙන් ගන්න දෙයක් නැහැ. එහෙනම් අනාත්මයි. එහෙනම් පොට්ටබ්බයත් ওই විදිහටම අනිත්‍යයි දුකයි අනාත්මයි. ඒ වගේම තමයි ධම්මායතන පරියාපන්න රූපත් එහෙම තමයි. ඒ ඔක්කොමත් එක එකට විස්තර කරේ නැතුවට මනසත් එක්ක යන්නේ වනේ, මනසෙන් දැනගන්න ධර්මායතනත් එක්ක පවතින ඒකට ඇතුළත් වෙච්ච ඒවා. එහෙනම් මනස නිසානේ දහම් පවතින්නේ, මනස නැතිවට දහමුත් නැති වෙනවා. ඒ වගේ රූපත් එන ඔක්කොම අනිත්‍යයි, ඒවා නිත්‍යත් නැහැ. ඒ දැනගන්නකම හැබැයි පුරුෂේන්ද්‍රී රූපයක් තියෙනවනේ ඒක මේ මොහොතේ නැති වෙනවා නෙමෙයි, දැනගන්නකම නැති වෙන ඒකේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය ස්වභාවයත් එක්ක. ඒ වගේ ඒ පුරුෂයෙක් කියලා ගත්තත් ඒකේ ආවුෂය වුණා මේ ඔක්කොම ඉන්ද්‍රියේ සම්පූර්ණ නැතරම නැති වෙනවා. ඒවත් එහෙම නැති වෙන, ඒවත් තියෙනවා ඒවා නෙමෙයි. මේ දෙක පටල ගන්න එපා. පොට්ටබ්බ ආයතනේ තියෙනවා පඨවි තේජෝ වායෝ කියලා කිව්වා. පඨවි කියන්නේ කර්කශ ස්වභාවය, එන රළු ස්වභාවය. ඊළඟට තේජෝ කියලා කියන්නේ උණුසුම් ස්වභාවය, රස්නි ස්වභාවය. ඒකට කියනවා තේජෝ කියලා. වායෝ කියන්නේ පිම්බෙන හැකිලෙන හමන ස්වභාවය. ඒකට කියව වායෝ කියලා. වායුව ඒ ස්වභාවයට කියව වායෝ ධාතුව. ඒ දෙයාකාරයෙන් අපි විස්තර කරේ උපාදාය රූපය නොඋපාදා රූපය කියලා. මම මේකෙන් පොට්ටබ්බ ආයතනය කියන එක ආයේ අර ඉතුරු ධාතු ටික සතර මහා ධාතු වල ඉතුරු ධාතු වලත් විස්තර කරා. එතනින් මේක ඉවර වෙන හින්දා ඊළඟට දැන් මේ ටික කිව්වේ බොහොම සරලව. හැබැයි කාට හරි ගැඹුරට තව ටිකක් ගැඹුරට තව තවත් ඉගෙන ගන්න ඕන නම් ධම්මසංගණී ප්‍රකරණයේ රූපකාණ්ඩය කියවන්නේ ඒකේ බොහෝ ගැඹුරට තියෙනවා. තවත් එයාට හැබැයි අර්ථය පුළුවන් තරම් තේරෙන භාෂාවට අරගෙන සරල කරලා කරේ අඩුපාඩු දෙකට පොඩියට තියෙන්නත් පුළුවන්. ඒ හින්දා දිගට පරිහරණය කරනවා නම් ධම්මසංගණී ප්‍රකරණය කියවන්න ආයිම මතක් කරන්නම්. අපි ධර්මය ඉගෙන ගන්න එපා කොයි වෙලාවකවත් වෙන පොත්වලින්. මම දැකපු මම නම් ඉගෙන ගත්ත සිංහලෝ පාලියෝ වෙන භාෂාවක තියෙන මන් දන්නා හැම පොතකම තිබුණේ ත්‍රිපිටකයේ නෙමෙයි, ත්‍රිපිටකයේ හැර. අනික් හැම එකම මම නම් වශයෙන් කියන්න සුදුසු නැතිද කියන්නේ. කොයි පොතෙත් ලංකාවේ තියෙන දැකපු හැම පොතකම තියෙන්නේ ත්‍රිපිටකයේ තියෙන එක නම් නෙමෙයි. يعني බුදුරජාණන් වහන්සේ දේශනා කළා, නැත්නම් ඒක අපි කියන සරුත් මහරහතන් වහන්සේ සම්පූර්ණ මිනිසුන්ට කිව්වයි කියලානේ, පුරුදු කරා කියලානේ. කොහොම හරි කමන්නේ ඒවත් තියෙන නෑ ත්‍රිපිටකයේ කොහෙවත්. ඒක මේ බුදුරජාණන් වහන්සේ අරේ කියලා මෙහි කියලා අනුතත්වෙ ළඟදී කියලා දීලා දානවල දන්න ආපු වෙලාවේ එහෙම කරපුවා. ඒක කොහෙවත් ලියලා නෑ ත්‍රිපිටකේ එහෙමයි කියලා. එවත් කතා ඒවා අපි දන්නේ නැහැ ජනප්‍රවාද වලින් කොයි විදිහට ආවේ කියලා. කොහොම හරි අභිධර්මේ බොරුත් නෙමෙයි, ඒවා එකක්වත් වැරදි අඩුපාඩු නැහැ දන්න තරමින්, අපිට තේරෙන තරමින්. අර මං කියන හැමදාම මුද්‍රණ දෝෂයක් වගේ කරුණාම අභිධර්මයේ නැතුව මේ මග යන්නත් බෑ. ඇයි? ඒක අධි ප්‍රඥාව. එච්චර සියුම් ලෙස වෙන කෙනෙකුට කියන්නත් බෑ. නමුත් අවාසනාවකට පස්සේ කාලෙක තියෙන හැම පොතකම ඔය රූප ඔය විදිහට නෙමෙයි තියෙන්නේ, ත්‍රිපිටක යනුව නෙමෙයි තියෙන්නේ, වෙනස් කරලා ගොඩාක් තැන් වෙනස්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දැනුමට වඩා කෙනෙක් ඉන්න විදිහකුත් නැහැ. හැබැයි ඒ වුණාට අලුතෙන් එක එක ඒවා එකතු කරලා නැත්තම් සමහර දේවල් අඩු කරලා, උදාහරණ ගත්තොත් අනිදස්සනයි කියපු ඇස කන නාසය දිව ශරීරය, එයට උදාහරණ දෙන්න පුළුවන්, නිදර්ශන දෙන්න පුළුවන්. එක එක නම් වලින් දෙන පොඩි බින්දුවක් වගේ කියනවා, පුළුන් රොදවල් වගේ තියෙනවා, ඒකලක සංඛ්‍යාවක් වගේ කියනවා, සමහරව ගැන කියනවා, එලුකුරයක් වගේ කියලා ඔන්න ඔය විදිහට වරදවා ගත්ත ඒවා තමයි බොහෝ පොත්වල තියෙන්නේ. ඉතින් ඒ හින්දා ඒ විදිහේ දේවල් කරන්න එපා. ඊට පස්සේ එකතු කිරීම තියෙනවා, පස්සේ කාලෙක හෘදේ වස්තු රූපය කියලා තව රූපයක් කියනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ සියල්ලදත් කොහොමද කියන්නේ, සියලු රූප කියන්නේ මොනවද කියලා ඇහුවාම සබ්බං රූපං කියනකොට සතර මහා ධාතු උපාදාය රූපයි කියලා විස්තර කරනවා සියලු රූප. එතන නම් එහෙම රූපයක් නැහැ. බුදුරජාණන් වහන්සේටත් බැරි දෙයක් පස්සේ කෙනෙකුට හම්බුණා කියන එක වෙන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. එහෙන් දේව අතහැරලා දාන්න. අභිධර්ම ඉගෙන ගන්න, නිවන් දකින්න. මොකටද දුක පිරිසින් දකින්නයි ඕනේ. පංච උපාදානස්කන්ධේ පිරිසින් දකින්නයි අපි අභිධර්ම ඉගෙන ගන්නෙත්. පංච උපාදානස්කන්ධය කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන උපාදානස්කන්ධ. එහෙනම් අපි ධම්ම සංගණි ප්‍රකරණේ මුලින්ම ඉගෙන ගත්තේ ටික. මොනවද? අපි සිත් ඉගෙන ගත්තා. ඒ වෙලාවේ තියෙන සිතත් එක්කම සම්ප්‍රයුක්ත වෙන වේදනා සංඥා සංකාරත් ඉගෙන ගත්තා. එහෙනම් වේදනා සංඥා සංකාර විඥාන එහෙම ඉගෙන ගත්තා. රූපකාණ්ඩයෙන් රූප ඉගෙන ගත්තා. ඔය දෙකේම ඉගෙනගෙන අවසානයේ තියෙන්නේ මොකද්ද කරන්න? ඒ සියලුම දේවල් ඇත්ත ස්වභාවය අනිත්‍යයි දුකයි අනාත්මයි. ඒ දේ අපි අවබෝධ කරගන්න ඕනේ. අවබෝධ කරගත්තොත් ඒ ප්‍රඥාව නිසා අපි ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කෙරේ කලකිරලා නොයල්ලා මිදෙනවා. ඒ කියන්නේ දුකෙන් මිදෙනවා. එහෙනම් අපි දුක පිරිසින් දකින්නයි මේවා ඉගෙන ගන්න කියන එක නැවත වතාවක් මතක තියාගන්න. ඒ සඳහා ඉගෙන ගන්න. ඊළඟට එකක් කරන්න පුළුවන්. මොකද්ද? අර ටික කියන්න පුළුවන්. මේ අපි ඉගෙනුවේ චිත්ත චෛසික රූප කියන ටික තමයි කියලා දුන්නේ. හැබැයි දැන් රූපය ගත්තාම ඕක අපි කියලා දුන්නේ එකයිනේ. නැද උපාදාය රූපය, නෝපාදා රූප කියන ටික තමයි පොඩ්ඩක් විස්තර කරේ. මංකෝ ඒකේ විස්තර තවදුරටත් බලන්න ඕන නම් තවදුරට ගැඹුරට ඕන නම් ත්‍රිපිටකේ තියෙනවා. සරලව තේරුම තේරෙන්නේ මම කිව්වේ. හැබැයි භික්ෂුවක් වගේ ගත්ත ස්වාමීන් වහන්සේ නමකට නම් මං හිතන්නේ ත්‍රිපිටකේ පරිහරණය කරන එක තමයි කරන්න තියෙන හොඳම විසඳුම. හැබැයි ගිහි අයට නම් ඔය කියපු ප්‍රමාණය බොහෝ විට ඇති. ඊළඟට කවුරු හරි භික්ෂුවක් මේක පරිහරණය කරනවා නම්, කියන්නේ ධම්මසංගණී ප්‍රකරණයෙන් අපි රූපකාණ්ඩය කියවනවා නම් කියවන්න ඕනේ පිළිවෙලක් තියෙනවා, විදිහක් තියෙනවා. නැත්නම් අභිධර්මයේ කියවන්න ඕනේ විදිහක්. දැන් අපි එක ක්‍රමයකට අපි ඉගෙන ගත්ත මේ උපාදාය රූපය, නෝපාදා රූපය කියලා ඔක්කොම රූපය ඉගෙන ගත්තා. ඊට පස්සේ මේක එක එක විදිහට බෙදලා තියෙනවා ත්‍රිපිටකයේ. උදාහරණගතව සනිදස්සන ධර්මය මොනවද, අනිදස්සන ධර්මය කියලා රූප වලින් කියනවා. සනිදස්සන රූප මොනවද, අනිදස්සන රූප මොනවද. තවට එහාට ගියාම නික්ෂේප කාණ්ඩේ, අටකතා කාණ්ඩේ වගේ සනිදස්සන ධර්මය මොනවද, අනිදස්සන ධර්මය මොනවද කියලා අහනවා. ඒක රූපේ තරන්නේ අනිත්‍යවලුත් මොනවද, වේදනා සංඥා සංකාර විඥානත් ඒකට අයිති වෙනවා. ඒකට දැන් රූප ගන්නකොට සනිදස්සන රූපය කියලා කිව්වම මතක් කරන්න ඕනේ. මොකද්ද මේ නිදර්ශනයක් දෙන්න පුළුවන් රූපය? රූපායතනය. අනිදස්සන රූපය කිව්වම එහෙනම් චක්කායතනේ නැත ඇහෙන ඉඳලා පටන් ගත්තාම කබලින්කාරාරය දක්වා රූපායතන හැර අනික ඔක්කොම රූප අනිදස්සන රූපය කියලා අපි ඔන්න හිතනවා. දැන් ඔය තේරුම හොයාගන්නත් එපෑ. සමහර වචන තියෙනේ තේරුම හොයාගන්න සමහරට කිව්වට තේරෙන්නේ නැහැ. මේක බැලුවේ ගමන් ඒක තේරෙන්නේ නැහැ. ඒකටත් ධම්මසංගණී ප්‍රකරණයම විසඳුමක් තියෙනවා. මොකද්ද ධම්මසංගණී ප්‍රකරණේ? රූපකාණ්ඩයට පස්සේ තියෙනවා අට කතා කාණ්ඩේ, නික්ෂේප කාණ්ඩේ කියලා කොටස් දෙකක්. ඒ දේවල් වල මේකට අයිති වෙන ගොඩාක් වචන වල තේරුම සහ ඒවා තියෙන්නේ මොනවද, ඒ තියෙන තැන් ටික විස්තර කරලා තියෙනවා ඒ අටකතා කාණ්ඩේ, නික්ෂේප කාණ්ඩේ. ඒක අපිට ගන්න පුළුවන් පටුනෙන් නැත්තම් කන්ටෙන්ට් කියන එකෙන් අපිට ඉස්සරහ පැත්තෙන් හොයාගන්න පුළුවන් සමහරට එතන විස්තර කරලා තියෙනවා. ඊට පස්සේ අනික් පැත්තට මේ හැම පොතකම අන්තිමට තියෙනවා සුචිය. නැත්නම් අනුක්‍රමණිකාව කියලා කියන්නේ ඉන්ඩෙක්ස් කියන්නේ ඒක. ඒ කියන්නේ අකරාදී පිළිවෙලට, වචන පිළිවෙලට ඒ අමුතු වචනයක් තියෙන දේ අපුදාන ගත්තොත් සනිදස්සන කියන එක සයන්න යටතේ හොයාගත්තාම සයන්න, නියන්න, දයන්න කියන ඒ අකුරු පිළිවෙලට අපිට හොයාගන්න පුළුවන්. හොයාගෙන ගියාම සනිදස්සන කියන්නේ මොකද්ද කියලා. ඊට පස්සේ ඒකේ සමහර අර්ථය දක්වන තැන, ඒ කියන්නේ විස්තර තියෙන එක, ওই නික්ෂේප අටකටා කාණ්ඩේ තියෙන ඒවා, එහෙම නැත්නම් පොතේ කොහේ හරි තියෙනවන තැනක ඒවා ගොඩක් වෙලාවට ඒක ලියලා තියෙනවා. එතකොට අපිට හොයාගන්න පුළුවන් වචනවල අර්ථය. නැත්නම් අපි නොදන්න දේවල් ඒකෙන් තමයි හොයාගන්නේ. අනිත් දේ තමයි කියවනකොට අපිට ගොඩාක් වචන හම්බ වෙනවා නොදන්න ඒවා. ඒකට ශබ්දකෝෂ පාවිච්චි කරන්න. ශබ්දකෝෂ කීපයක් තියෙනවා. සිංහල, පාලි ශබ්දකෝෂ තියෙනවා කීපයක්. සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන පොල්ලත්තේ බුද්ධදත්ත හාමුදුරුවන්ගේ අකරාදිය කියන පොත. ඊට පස්සේ තියෙනවා දෙමට පිටිය පාලි සිංහල ශබ්දකෝෂය තියෙනවා. ආයේ තියෙනවා පාලි සිංහල ශබ්දකෝෂය මඩිතීවල සිරි සුමංගල ස්ථවිරයන් වහන්සේගේ එක තියෙනවා. ආය ශබ්දකෝෂයක් තියෙනවා ශ්‍රී සුමංගල ශබ්දකෝෂය සිංහල සිංහලාර්ථ කියලා. ඒ කොටස් දෙකකින් තියෙන්නේ. ඒක වැලිවිටියේ පණ්ඩිත සෝරත ස්වාමීන් වහන්සේ සින් සම්පාදිත එකක්. ඒකනම් බොහොම පරණ එකක්. ඒක ඔයාලට ගන්න තියෙනවා. ආයි තියෙනවා පාලි ඉංග්‍රීසි ශබ්දකෝෂය. ඒකත් තියෙනවා PTS කියලා. පාලි ටෙක් සොසයිටියෙන් ගන්න රේස් බේවිට්ස්නේ. ඒ පොත තියෙනවා. ඔන්න ඔය ටික තමයි පාවිච්චි කරන්නේ. ඊට අමතරව සිංහල වචනයක තේරුම හොයාගන්න සමහර ලාවට ඒකත් අපිට අමාරුයි. අමාරුනේ සිංහල මහා ශබ්දකෝෂය ඒකට පාවිච්චි කරන්න පුළුවන්. ආචාර්ය හරිස්චන්ද්‍ර විජේතුංග මහත්තයාගේ නේ. ඔන්න ඔය ටික තමයි අපි මූලිකව පාවිච්චි කරන්නේ. ඒගොල්ලෝ PTS එකේ තියෙන ඉංග්‍රීසි එක බැර නම් ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂයක් හරි ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයක් හරි පාවිච්චි කරන්න වෙයි. මේ ටික තමයි අපි පාවිච්චි කරන්නේ. ඉතින් එහෙනම් කවුරු හරි පාවිච්චි කරනවා නම් ඔන්න ඔය ටික පාවිච්චි කරන්න. එතකොට අපිට නොදන්න ඒවා ගොඩාක් වෙලාවට විසඳ ගන්න පුළුවන්. ඒ වගේම සමහරවිට මේ වචනවල තේරුම් සමහරවිට අටුවාවෙත් තියෙනවා. ඒකෙත් ඔය වචනක තේරුමක් ගන්න අටුවා පාවිච්චි කරලාට කමක් නැහැ. හැබැයි මතක තියාගන්න අටුවාවේ ධම්මසංගණේ විස්තර කරන තැන්වල ඒවා ගත්තාම ඒවැ බොහෝ වැරදි තියෙනවා. ඉඳ කරුණා කරලා ඒකෙන් නම් කියවන්න යන්න එපා. ඒක ත්‍රිපිටකයට පටහැනි ගොඩාක් තැන්වල වෙනස් වෙච්ච තැන් තියෙනවා. කාටවත් හිත රිදවන්න නෙමෙයි කියන්නේ. අටුවාචාර්යන් එක මගේ අතට ප්‍රශ්නෙකුත් නැහැ. මම දැකලවත් නැහැ. මීට අවුරුදු බොහෝ කාලයකට ඉස්සලා උන්වහන්සේලා අපවත් වෙලා හරි මොනවාරි වෙන්නේ නැත්තේ. නමුත් ඒවැ බොහොම වැරදි තියෙන නිසා අභිධර්මයේ කියවනවා නම් කරුණාකරලා ත්‍රිපිටකයෙන් කියවන්න. ඒවැ තියෙන ඒවා ගන්න නෙමෙයි. හැබැයි වචනේ කාර්ත්‍යයක් ගත්තර කමක් නැහැනේ. ඒක වැරද්දක් නැහැ. ඊළඟට තවත් ඉංග්‍රීසි ශබ්දකෝෂ තියෙනවා. මං හිතන්නේ ඒවා ඔක්කොම වචන නැහැ. සමහරව තාම ඔක්කොම පොත් හදලත් නැහැ. ඒවැ ගොඩාක් විස්තර තියෙන ඒවා තියෙනවා. තවත් පොත් ඇති. මම දන්න ටික ඔය කිව්වේ. ඊළඟ දේ තමයි අභිධර්මයේ මේ ටික කියවනකොට මෙතනින් පස්සේ හැම වෙලාවම උත්සාහ කරන්න මොකද්ද? ඔන්න මුලින්ම අහනවා අර කතමන්තන් රූපං සනිදස්සනං කියලා. එකක් කියමුක අපි මොනවද මේ සනිදස්සන රූපයෝ කියලා. අහලා ඒක උත්තරේ යට තියෙනවා. ඒ හින්දා ගොඩක්කාර පාලි පැත්ත ස්වාමීන් වහන්සේලා පාවිච්චි කරන්න. මොකද සිංහල පැත්තට වඩා පාලි පැත්ත ඇත්තටම ලේසි. අලුත් වචන නැහැනේ. වචන ටික විතරයි තියෙන්නේ. ව්‍යාකරණ ගොඩාක් නැහැ. එඳ පාලි පැත්තෙන් පාවිච්චි කරන්න. සිංහල පැත්තේ කියන වචන සමහරට අපිට ඒක ඊටතඩ අමාරුයි. ආපෝ ධාතුව කියන එකට අබ් ධාතු හරි මොකක් හරි කිව්වහම ඉතින් ඊට වඩා අමාරුයි අපිට. ඒක ඊටතඩ අපිට නුහුරුයි. ඉතින් දැන් කියන්න ගියත් එහෙම තමයි. ඒ කියන්නේ අකුරු උනත් ඒ කියන්නේ සිංහල කිව්වට ඒකට ගැඹුරු සිංහල ඒ කාලේ පාවිච්චි කරපු සිංහලෙන් පරිවර්තනවල තියෙන. ඒ නිසා සිංහල පැත්තට වඩා පාලි පැත්තෙන් යන එක හොඳයි. මොකද ගොඩාක් වචන ඉගෙන ගන්න නැහැ පාලියේ. ව්‍යාකරණෙම ගොඩාක් නැහැනේ අභිධර්මයේදී ගොඩක්. මොකද සූත්‍ර පිටක නම් ගොඩක් කතන්දරේ වගේ තියෙන හින්දා ඒවා ගොඩක් විස්තර වශයෙන් තියෙනවා. නමුත් අභිධර්මයේ කරුණ වශයෙන් තියෙන්නේ. ඒ හින්දා එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේම අපිට කරන්න පුළුවන් දේ තමයි අර මුලින්ම අපි රූප ටික ඉගෙන ගත්තා. ඉගෙන ගත්තට පස්සේ දැන් මොනවද මේ වෙලාවේ සනිදස්සන රූප කතමන්තන් රූප සනිදස්සනන් කියලා මාතෘකාව තියෙන තැනදී අපි කොලයක් අර පොතක් අර ත්‍රිපිටකයට උඩින් දා කොපි පොතක් තියාගෙන ඒක වහගෙන ඉන්න වහගෙන පොඩ්ඩක් අරිනවා මාතෘකාව විතරයි සරි. ඊට පස්සේ අපි හිතනවා මොනවද මේ ඇත්තටම සනිදස්සන රූපේ මොනවද කියලා. ඔන්න අපි රූපායතන කියලා දැනගන්නවා. ඊට පස්සේ අපි ඒක පොඩ්ඩ පාත් කළා අපි ඉගෙනගත් එක හරිද කියලා බලනවා අපේ අවබෝධයේ. ඊළඟට අනිදස්සන රූපය මොනවද කියලා කතමන්දාන් රූපං අනිදස්සනං කියලා. එතකොට ආපහු අපි අර පොත තවචුට්ට පල්ලෙහාට කළේ මාතෘකාව ඉස්සෙල්ලා බැලුවා. ආ ප්‍රශ්නේ අපි උත්තරේ හිතුවා. ඊට පස්සේ අපේ උත්තරේ වැරද්දක් තියෙනවා නම් අපි ආයෙ ඉගෙනගෙන හදා ගන්නවා. වැරද්දක් නැත්තම් හරිනේ. ඊට පස්සේ ඊළඟ උත්තරයට ගියා. ඔන්න ඔය විදිහට ඉගෙන ගන්න. මොළු අභිධර්ම පිටකේම ගොඩක් වෙලාවට යමකර්පකරණේ පဋාණ ප්‍රකරණේ වගේ තැනක් එහෙමමයි ඉගෙන ගන්න ඕනේ. මේවා පාඩම් කරන්න නෙමෙයි තියෙන්නේ අපේ නුවණ වැඩෙන්න. ඒ කියන්නේ එකම දේද යමකර්පකරණ දෙක 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 බෙදලා මේවා එහෙට මෙහෙට හැම වෙලාවම හරෝ හරෝ පෙන්නනවා අපිට. එකක් තමයි අපි හිතන විදිහ වෙනස් වෙනවා. ඒ කියන්නේ අපි හිතන විදිහ අපේ නුවණ දියුණු වෙනවා. අපි හිතන ක්‍රමයේ වෙනස් වෙනවා. ඒ කියන්නේ අපි එක පැත්තකටම හිත අපිට අනිත් පැතර තිතන්න ගන්නවා. ඒ කියන්නේ ලෝකේ නිත්‍යයිම කියපුව අපිට අනිත්‍යයි කියලා තේරෙනවා වගේ වැඩක්. ඒගැන අපිට එක අර්ථය හැමිලාම එකම දේ නැවත 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 එක ආකාරලින් පෙනවා. දැන් රූපකාණ්ඩෙත් එහෙම තමයි. දැන් මේක මුල්ටික ඉගෙන ගත්තට පස්සේ ඔය රූප ටිකම දැන් මේක ගත්ත පිටු මං හිතන්නේ තව 40-50ක් යනකම් ඔය රූප ටිකම හරෝ හරෝ ගන්නවා අපිට. අර දෙක දෙක තුන තුන හතර හතර එක එක බෙදලා සමහරට කියන ඔන්න අපි කියව සනිදස්සන මහාභූත රූප මොනවද? සනිදස්සන නෝ මහාභූත. ඒක සනිදස්සන මහාභූත රූප මොකුත් නැහැ. අනිදස්ස නෝ මහාභූත කිව්වොත් ඔන්න තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ හතරම සනිදස්සන නෝ නැත අනිදස්සන. ඒ වගේ ඒ විදිහ නෙමෙයි කොයි හරි ඒ කියන්නේ බෙදීම් එක එක ආකාරයෙන් බෙදලා පෙන්වනවා. එතකොට අපිට අර සියුම් සියුම් තැනුත් අපේ විසඳෙනවා. ඒ කියන්නේ අපිට සමහරට පැටලිච්ච තැන් තියෙන්න පුළුවන්, අඩුපාඩු තියෙන්න පුළුවන්. මේක හැම වචනයකම තේරුම හොයාගන්න බැරි වෙන්නත් පුළුවන් හරියටම. දැන් මට වුණත් එක වචනයක එක සමහර ඒ දෙකේක සමහර තේරුම හරියටම තාම කියාගන්න බෑ. يعني එක්කම ඉගෙන ගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් බහුතරයක් සියට අපි 99ක් පුළුවන්. එතකොට ඒ අනිදස්සන ධර්ම ඒ වගේ දැන් අපි ඊළඟ එකත් බලනවා. ඊළඟ එක අපි ආයෙ හරවලා එන ඊළඟට ගන්නවා කතමන්තන් රූපං සප්පටිගං කියලා. එන මොනවද මේ ගැටෙන රූප? එහෙනම් අපි දන්නවා මොනවද? ඇස කන නාසය දිව ශරීරය රූප ශබ්ද ගන්ධ රස පහස. ඒව තමයි ගැටෙන රූප. යම් වෙලාවක කිව්වනම් කතමන්තන් රූප සප්පටිගං උපාදාය රූපං කියලා එහෙනම් පොට්ටබ් ආයතන ගන්න වෙන්නේ නැහැ. නැත්තම් ඒකයින් වෙනවා. දැන් මෙතනදී කතමන්තන් රූප සප්පටිගං කියලා ටිකක් අහිති. ඊළඟ කතමන්තන් රූප අප්පටිගං. මොනවද මේ රූප? අප්පටික නොගැටෙන ඒවා මොනවද? ඔන්න ස්ත්‍රේන්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය, කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති, ආකාශ ධාතු, ආපෝ ධාතු, උපචේ සන්තති, ජරත, අනිත්‍යතා, ලහුතා, මුදතා, කම්මඤ්ඤතා, කබලින්කාරහාරය කියලා. ඔන්න අපි හිතුවා ඊට පස්සේ අර කරලා බැලුවා. අපි හිතලා තියෙන එක හරිද කියලා. එහෙනම් ඔන්න අපිට ඒ දැක්ම තියෙනවා. ඊළඟට කතමන්තන් රූපං ඉන්ද්‍රියං. දැන් ඉන්ද්‍රිය රූපය කියලා ඊළඟට අහනවා. එතකොට අපි ඉන්ද්‍රිය රූපය කියලා ගන්නකොට ඔන්න අපි දන්නවා මොනවද? අපි දන්නවා ස්ත්‍රේන්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය, චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය කියලා. එහෙනම් මෙන්න මේ ඉන්ද්‍රිය අට තමයි ඉන්ද්‍රිය රූප. ඉන්ද්‍රිය නෝන රූපය මොනවද කියලා අහනවා ඊළඟ. කතමන්තන් රූපන් න ඉන්ද්‍රිය. ඉන්ද්‍රිය නෝන රූපය මොනවද? එතකොට රූපායතනේ ඉඳලා පටන් අරගෙන අරාට ඇරුණාම ඉතුරු ඔක්කොම රූප ඉන්ද්‍රිය නෝන රූප. ඊළඟ කතමන්තන් රූපම් මහභූතං කියලා. එතකොට දන්නවා පොට්ටබ්බායතන ආපෝ ධාතු. එහෙම නැත්නම් පඨවි ආපෝ තේජෝ වායෝ. ඊට පස්සේ කතමන්තන් රූපම් න බහභූත. එතකොට සියලුම උපාදාය රූප ටික මොනවද? චක්කායතන ඉඳලා පටන් ගත්තාම චක්කායතනේ, සෝතායතනේ, ගානායතනේ, ජීවායතනේ, කායායතනේ, රූපායතනේ, සද්ධායතනේ, ගන්ධායතනේ, රසායතනේ, පොට්ටබ්බායතනේ නැහැ. ඊට පස්සේ ආයි ස්ත්‍රේන්ද්‍රිය, පුරුෂේන්ද්‍රිය, ජීවිතේන්ද්‍රිය, කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති, ආකාශ ධාතු, ඊළඟට ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා, උපචේ සන්තති, ජරතා, අනිච්චතා, කබලින්කාර ආහාරය කියලා. ඔන්න ඔය විදිහට අපි ඉගෙන ගන්න ඕනේ. ඊළඟට කියනවා කතමන්තන් රූපං විඤ්ඤාප්තිය. අපි දන්නවා විඤ්ඤාප්ති රූප මොකක් දෙකයි තියෙන්නේ? කාය විඤ්ඤාප්ති, වචී විඤ්ඤාප්ති. ඊට පස්සේ අහනවා කතමන්තන් රූපං න විඤ්ඤාප්ති. විඤ්ඤාප්ති නොවන රූපේ මොනවද? එහෙනම් ඇස ඉඳලා පටන් අරගෙන කබලින්කාර ආහාරය දක්වා කියනවා කාය විඤ්ඤාප්ති, වචී විඤ්ඤාප්ති ටික හැරගෙන. ඔන්න ඔය විදිහට ඉගෙන ගන්නවා. දැන් උතර නොතේරෙන දේවල් තියෙනවා නම් අර කිව්වා වගේ නික්ෂේප කාණ්ඩේ, අට කතා කාණ්ඩේ යට ගොඩාක් විස්තර කරලා තියෙනවා. එක වචනවල තේරුම අපි දන්නේ නැහැ. උපාදින්න කියන්නේ මොනවද? උපාදාය කියන්නේ මොනවද? ඒ වගේ එක එක ඒවා වචන තේරුම් කරලා තියෙනවා. ඒ අර්ථات එක තියෙනවා. ඒ මොනවද කියලා විස්තර කරලා තියෙනවා. ඒවත් අරගන්න. ඊට චිත්ත සමුට්ඨාන රූප. ඔන්න ඒ වගේත් තව තියෙනවා. ඉතින් ඒක එතකොට මොනවද චිත්ත සමුට්ඨාන කියලා? ඒකේ අර්ථය හොයාගන්න, හොයාගෙන බලන්න, මතක තියාගන්න. පාඩම් කරන්න නෙමෙයි, හරියට නිකන් ප්‍රායෝගිකව කරන එකක්. ප්‍රායෝගිකව අපි කරන්නේ මොකටද? මේ රූප එක එක ආකාරයෙන් එක එක පැත්තෙන් අපි බලලා මේ රූපය ගැන අපිට හරි අවබෝධයක් එන්න. අන්නේ සඳහායි කරන්නේ. එහෙනම් මේවා පාඩම් කරන්න එපා. අර විදිහට ත්‍රිපිටකේ තියාගෙන ඒක වහන්නේ උඩින් මහලා මාතෘකාව බැලුවා, හිතුවා, ඊට පස්සේ බැලුවා, ඊළඟට එහෙම බැලුවා. ඔන්න විදිහට බලාගෙන ගියොත් ඒක බොහෝ ප්‍රායෝගිකව දැක්මක් එයි. අඩුපාඩු ගොඩක් පිරෙයි. එතකොට මේ රූපය ගැන හොඳ දැනීමක් එයි. මොකටද දැනීමක් හදාගන්නේ? රූපය පිරිසිඳ දැකලා රූපයට තියෙන යම් තණ්හාවක් තියෙන එක ප්‍රහාණය කළා, නැත්නම් ඒකට තියෙන චන්දරාගයක් තියෙන එක ප්‍රහාණය කළා, දුකෙන් මිදෙන්න, නැත්නම් නිවන් දකින්න. එහෙනම් නිවනටමයි මේක ප්‍රයෝජනට ගන්න කියලා ඉගෙන ගන්න. ඒ වගේම තවදුරටත් එහාට ගියොත් අනික්වත් ඉගෙන ගන්න ඊළඟට මෙහෙම හිතුවොත් විභංග ප්‍රකරණය ගොඩාක් ඒවා විදිහට තමයි මාතෘකා වශයෙන් තියෙන්නේ. ඒක අර විදිහටම ඉගෙන ගන්න පුළුවන්. ධම්මසංගණි ප්‍රකරණය ඉගෙන ගත්තට පස්සේ ඊට පස්සේ ඒ මුල් ටික ඉගෙන ගත්තට පස්සේ ඊළඟට නික්ෂේප කාණ්ඩේ අට කතා කාණ්ඩේ තේ මාතෘකාව ඒ කොළේ වහලා බලලා ඒ විදිහට ඉගෙන ගන්න එක හොඳයි ඒක හිතලා ඊළඟට කතාවත් ප්‍රකරණ වෙනස් ආකාරයක් ඒ දහම්වල තියෙන මොන මොන හරි ගැටලු ඒ කියන්නේ මේ කාලේ වරද්දගත් දේවල් ඒ කාලේ ඒ වැරදුනේ ඇයි සහ වැරදි දේවල් කොහොමද වැරද්ද කාට හරි වැරදුනොත් එයාට එයාගේ වැරද්ද වැරදුනේ තැන පෙන්නලා දීලා එයාව නිවැරදි කරන්නේ ක්‍රමයේ තියෙනවා ඒ වගේම තියෙනවා අපි මේ කාලෙත් වැරදිච්ච දැන් ගොඩාක් තියෙන උදාහරණ ගත්තොත් කතාවත් ප්‍රකරණ වගේ අපි කියනවා අන්තරාභාවයක් තියෙනවා කියලා සමාහට බෞද්ධයෝ ඒ බොරුයි කියලා ඒක පුගලලා තියෙනවා ඊළඟට සිල් සමාදන් වීම කුසල් කියලා කියනවා දැන් මිනිස්සු හිතනවා පන්සිල් සමාදන් වෙන එක හරි හොඳ වැඩක් කියලා ඒක එහෙම වාසියක් නැහැ කියලා අවශ්‍ය නැහැ කියලා එහෙම එකක් කරලා වැඩක් නැහැ කියලා ඒක ලියලා තියෙනවා ඒක ඔප්පු කරලා පෙන්නනවා නැත්නම් අපිට හිතනවා ඒ මහා කුසල් කියලා ඒ අපිට වැරදුන තැන් වරදවාගත්ත දැකීම ඒ කියන්නේ සීලය සමාදන් වීම නෙමෙයි සීලය රැකීමයි කුසල් කියලා ඒ කියන්නේ බොරුවට සමාදන් වීම කොහොමත් කුසල් නෙමෙයි ඒක අකුසල් ඔන්නෝ දේවල් ඒවා ඇත්ත ස්වභාවය බෙදලා පෙන්නලා තියෙනවා ඒ වගේ කතාවත් ප්‍රකරණේ අනිත් එක ගැඹුරට යනවා අර දේවල් කොහොමත් කොලේ අර වගේ බලලා තේරුම් අරගෙන තමන් හිතලා බලන්න හිතේ හිත කියවන්න ධම්මසංගණී ප්‍රකරණය රූප සහ චිත්තසයිස ගැන සිතත් එක්ක තියෙන සම්ප්‍රයුක්ත ධර්මයෝයි රූපයිත අපි ඉගෙන ගත්තේ ඔය ටිකම තමයි ආයේ නිබ්බාණය කියලා කියන්නේ නූපදිච්ච නොහටගත දැනන්නේ ඒකේ ආයේ අලුතෙන් විශේෂයෙන් විස්තර කරන්න දෙයක් නැහැ ඒකේ තියෙන يعني මේ මාර්ගයත් එක්ක තියෙන ටික ඵලයන් වලට එන ඒවා හිතේ ඔක්කොම ටික ධම්මසංගණීපකරණේ චිත්තඋපාද කාණ්ඩෙදි ඉගෙන ගන්නවා ඊට අසංකත ධාතුවේ වෙන මොකක් හරි කියන්නේ එකක් නැහැනේ නූපදීම නොහට ගැනීම සම්මුල ඝාතන වෙච්ච එකන් දුක පංච උපාදානස්කන්ධය කියලා මොකක්වත් නැහැ එතන ඒක විස්තර කරන්න දෙයක් නැති නිසා මෙතනින් එහාට මේ ධම්මසංගණීපකරණයෙන් ඊට ඉගෙන ගත්තට පස්සේ ඉතුරු ටික ඔක්කොම ඔය දැක්මෙන්මයි යන්නේ ඔය දන්නා දැක්ම කාම භූමියේ රූප භූමියේ අරූප භූමියේ සහ අපරේපන්න භූමියේ තියෙන ඒ තැන්වල ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය ප්‍රත්‍ය වටාණේ වලගත්තම ප්‍රත්‍ය වලින් විස්තර කරන්නේ යමක එහෙම ගත්තාම ඔය ඔක්කොම දේවල් වලින් විස්තර කරනවා ඉන්ද්‍රිය පැත්තෙන් පවා ඒවා වෙන වෙනම වෙන වෙනම ආකාර වලින් බෙදලා පෙන්නනවා ඒ මොකද්ද කරන්නේ අපි පංච උපාදානස්කන්ධයේ පිරිසිදු දැකීම පිණිස ඒ හින්දා මෙතනින් යාට ඒක අර නිකම්ම කියවන්න එපා නිකම් ප්‍රශ්නේ බලලා ඒක තියෙන උත්තරේ කියවන්න එපා ප්‍රශ්නේ බලලා තමන් හිතන්න තමන්ගේ නුවණ වැඩෙන්න හිතලා ඊට පස්සේ ඒක හරිද කියලා බලන්න වැරදුනොත් වැරද්ද හදාගන්න මොකද්ද වැරදුනේ කියලා බලලා ආයිගෙනගෙන ඒක හදාගන්න ඊට පස්සේ වැරදි නැත්තම් ප්‍රශ්නයක් නැහැ තමන් හරියට තීරණය කළා නම් ඊට පස්සේ බලන්න එහෙම කීපයක් බලනකොට තේරෙයි තමන්ට නිකම්ම බලන්න නැතුව නිකන් ඔය හිතලා මොනව හරි කියනව නෙමෙයිනේ අපි නුවණින් කල්පනා කරලා දන්නේ නැත්තම් තමන්ට අවංක වෙලා දන්නේ නැත්නම් ඒකට මොනව හරි වචනයක් නිකන් හිතලා කියලා දාලා බලන්නේ නැහැ. දන්නේ නැත්නම් ඒක ඉගෙන ගන්නවා. දන්නවනම් කියපු දේ බලනවා හරිද කියලා. හරිනම් හොඳයි. වැරදිනම් වැරද්ද හදා ගන්නවා. ඔන්න ඔහොම කරගෙන ගියා නම් මට හිතෙන්නේ අභිධර්මයේ බොහෝ පහසුවක් වෙයි. පුළුවන් වුණොත් තව ටිකක් එහාට නික්ෂේප කාණ්ඩය අටකතා කාණ්ඩයත් කියලා දෙන බලන්නම් කාලයක් ආවොත්. නැත්නම් ওই ටිකත් බොහොම ඇති. ගිහියට නම් කොහමත් ඔය මට්ටම් මං හිතන්නේ ඇති දැනට හැබැයි ඉගෙන ගන්නවා නම් ත්‍රිපිටකයෙන් පරිහරණය කරන්න කරුණාකරලා වෙන පොත් පරිහරණය කරන්න එපා මොකටද ඉගෙන ගන්න කියන කාරණා මතක් කරගන්න නිවන් දකින්නයි ධර්මය උනේ ඒ සඳහායි දුක නැති කර ගැනීම සඳහා පමණක් ඉගෙන ගන්න
මෙම ධර්මදේශනාවල වීඩියෝ පාඩ සඳහා අපගේ මජ්ක්‍ධිම පාටිපදා YouTube නාලිකාවිත හෝ www.majjhimapatipada.org web අඩවිය වෙත පිවිසෙන්න